සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛමේව හි සම්භෝති දුක්ඛං තිට්ඨති වේති ච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤං දුක්ඛා නිරුජ්ජති ති
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකහාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙහි පවතින ක්‍රමවේදය එහෙම නැත්නම් මේ සංසාර පැවැත්ම විස්තර කරන දේශනාවලදී සාමාන්‍ය ලෝක සත්වයා සාමාන්‍ය මිනිස්සු විවහාර කරන භාෂාවෙන් එතරට ගිහිල්ලා මේ ලෝක ස්වභාවය විවරණය කරන්නට යෙදුණා. අපි සාමාන්‍යයෙන් විවහාර කරන්නේ සත්වයෙක් ඉපදෙනවා, කාලයක් ජීවත් වෙලා මිය යනවා කියලා. ඒ ලෝක විවහාරයේ පඤ්ඤත්ති විවහාරයේ ඉක්මවමින් තථාගතයන් වහන්සේගේ දේශනාව තමයි පංචඋපාදානස්කන්ධයක් හටගන්නවා, පංචඋපාදානස්කන්ධයක් පවතිනවා, ඒ පංචඋපාදානස්කන්ධයක්ම නිරුද්ධ වෙනවා. එතකොට මේ පංචඋපාදානස්කන්ධය කියලා කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ හැටියට සංක්ෂේප වශයෙන් ගත්තොත් දුක්ඛාරේ සත්‍යය. නිසා නොකිය කියන්නේ දුකක්ම හටගෙන දුකක්ම පැවතිලා දුකක්ම නිරුද්ධ වෙනවා කියන එක. ඒක තමයි මේ ගාථාවෙන් කියවුනේ. දුක්ඛමේව හි සම්භෝති දුක්ඛං තිට්ඨති වේති ච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤං දුක්ඛා නිරුජ්ජති. සත්වෙක් ඉපදෙනවා, සත්වෙක් ජීවත් වෙලා සත්වෙක් මිය යනවා නෙවෙයි, දුක්ඛ ධර්ම සමූහයක් හටගෙන පැවතිලා නිරුද්ධ වෙනවා කියන එක තමයි බුද්ධ දේශනාව. නමුත් මේ දුක්ඛ පරම්පරාව ඒ මරණයෙන් කෙලවරවන්නේ නැහැ. හේතු නැති කල්හි නැවතත් පංචඋපාදානස්කන්ධයක් හටගන්නවා. ඒ පවතස් පංචඋපාදානස්කන්ධයක් හටගන්නේ ප්‍රධාන වශයෙන් කර්මය හේතු කරගෙන. ඒ භවයේදීත් ඒ පංචඋපාදානස්කන්ධය කාලයක් පැවතිලා නිරුද්ධ වෙලා යනවා. ඉතින් මේ විදිහට කර්ම තියෙන තාක් කල් සත්වයා සසර සැරිසරන්නට යෙදෙනවා. කර්ම තිබුණට කර්මවලට තනියම මේ ප්‍රතිසන්දියක් එහෙම නැත්නම් භවයක් ඇති කරවන්නට බෑ. කර්මවලට ආහාර තියෙනට ඕනේ, හේතු තියෙනට, උපකාරක ධර්ම තියෙනට ඕනේ. කර්මයන්ට නැවත ප්‍රතිසන්දි ලබා දීමට උපකාරක කරන ධර්මවලට තමයි ක්ලේශ කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් අවිද්‍යාවයි තෘෂ්ණාවයි. මේ කෙලෙස් ධර්ම දෙක නිසා නැවත නැවත කර්ම රැස් වෙනවා. අතීතයේ කරපු කර්මවලට මතු ප්‍රතිසන්දි ලබා දීමේ හැකියාවත් ලැබෙනවා. මේ විදිහට තමයි මේ සසර ගමන දිව යන්නේ. ඉතින් අද ධර්මදේශනාව නන්දලාල් පෙරේරා සහ කල්යාණ මිතුරියන් විසින් තමයි සිද්ධ කරන්නේ, විශේෂ අරමුණක් මුල් කරගෙන. පසුගිය, ඒ කියන්නේ මේ අවුරුද්දේ, මේ මාසයේ, ගිය මාසයේ සැප්තැම්බර් 25 වෙනිදාට අපාතරින් වියෝ වූ තමන්ගේ කල්යාණ මිතුරිය වන ශාමිලා ප්‍රියාණි පෙරේරා මහත්මියට පින් පැමිණවීම සඳහා තමයි මේ ධර්ම දේශනාව සංවිධානය කරලා සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. සාමාන්‍ය ලෝක සත්වය හැමෝටම පොදු දෙයක් තමයි මරණය. මිය පරලොව යන්නට යෙදුණු ඒ ශාමිලා මෙතනිය, ප්‍රියාණි මෙතනිය ඉන්නා වූ තැනකින් තමන්ගේ කල්යාණ මිත්‍ර පිරිස එකතු වෙලා සිදු කරන මේ පින සාදු සාදු කියලා අනුමෝදන් වෙලා යම් හේකින් පින් බලාපොරොත්තු වන තැනක සිටී නම් පිනෙන් පිරියෙත්වා සැපේට පත් වී තිබෙහෙනම් සැපයෙන් අභිවර්ධනය වී සසර වසනාතුරාවටම දීර්ඝායුෂ ජීවිත ලැබමින් කල්යාණ මිත්‍රාශ්‍රයෙහි පිහිටා සිට සුවසේම නිවනින් සැනසෙත්වා කියන හිත අපි ඉස්සලම ඇති කරගන්නට ඕනි. ඒ වගේම ධර්මයට ඉතාලදී බොහෝ අයට උදව්පකාර කළ කල්යාණ මිතුරියක් වන ශාමිලා සිටින තැනක සිට ඇය වෙනුවෙන් අප කරනා මේ සියලු කුසල් දකීවා දැනේවා දෝතින් ලබා දුන්නක් මෙන් අනුමෝදම් වී සුගති පරායන වේවා, ඉක්මන් භවයකදී නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගනිත්වා කියන අදහසින් තමයි මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඒ වගේම මේ වෙලාවේ දැඩිස් රෝහලේ රෝහල් ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කල්යාණ මිතුරිය වන වෛද්‍ය නීතා දහනායක මහත්මියට ඉක්මන් සුවය ලැබීමටත් මේ දේශනාවෙන් කරන කුසලය කුසලයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ශාමිලා මෙතනිය ඉන්නා වූ තැනක සිට තමන්ගේ කල්යාණ මිතුර පිරිස විසින් සංවිධානය කරලා කරවන්ට යදෙන මේ ධර්ම දේශනාමේ ධර්ම ශ්‍රවණමේ කුසලයන් සියල්ල අනුමෝදන් වීමෙන් ඇයගේ භවගමන සුවපත් වේවා. යම් හේකින් දැනගන්නට නොහැකි නම් දෙවියෝ හොගොස් ගොත් දැනුන් දේවා දෙත්වා. එතුමියගේ පුණ්‍ය මහිමේ වැඩි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙහි සම්මා දිට්ඨිහි පිහිටා ඉක්මනින්ම භවකතරෙන් එතර වේවා එතර වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන රෝගාතුරව සිටින නීතා දහනායක වෛද්‍ය නීතා දහනායක මහත්මියටත් නිදුක් නිරෝගී සුව ලැබේවා කියන හිතත් අපි ඇති කරගමු. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම විවට්ට ගාමිනී කුසලයක් වේවා කියන හිතෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරිද්දෙන් උපදින අවස්ථාවෙත් පහළවන්නේ උපාදානස්කන්ධ සමූහය. උපාදානස්කන්ධ කියලා කියන්නේ මේ නාම රූප දෙකට නමක්. මේ නාම රූප දෙක පංචස්කන්ධය නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්ම සමූහය ක්ලේශයන්ට අරමුණු වෙනවා. ක්ලේශයන් විසින් අල්ලා ගනු ලැබෙනවා. ඒ නිසා ඒ ධර්ම සමූහයට කියන උපාදානස්කන්ධ කියලා. ස්කන්ධ කියන්නේ සමූහ කියන එක. නාම රූප දෙක ගත්තම එතන තියෙන ස්කන්ධ පහම නාමයේ කියන කොටසේ තියෙන වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන ස්කන්ධ හතරත් රූපය කියන එක රූපස්කන්ධයක්. මේ කියන ස්කන්ධ පහේ එකමුතුවට තමයි අපි සත්වයා සත්වයා කියලා විවහාර කරන්නේ. ඒ පංච උපාදාන ස්කන්ධය අනේක විද දුක්ඛයන්ට භාජන වෙනවා. දුක්ඛයන්ට වස්තු වෙනවා. විශේෂයෙන්ම ජාති ජරා මරණයන්ට වස්තු වෙනවා. ව්‍යාධියට වස්තු වෙනවා. මොහොතක් මොහොතක් පාසා බිඳෙන බැවින් නැවත නැවත සකස් කළ යුතු බැවින් ඇති කරව යුතු බැවින් නඩත්තු කරව යුතු බැවින් සංස්කරණ දුක්ඛයෙන් පෙළෙනවා. ඒ පංච උපාදානස්කන්ධය නිසා කායික මානසික දුක් නැවත නැවත හටගන්නවා. ඒ වගේ මේ කායික මානසික දුකුත් මේ ස්කන්ධයන්ට සංග්‍රහ වෙනවා. ඒ වගේම කොච්චර ආරක්ෂා කළත් අවසානයේදී විනාශ වෙනවා, මිය යනවා, කැඩෙලා බිඳිලා යනවා. එනිසා මේ පංච නාම රූප දෙක කියන එක පංච උපාදාන ස්කන්ධය කියන එක පරම දුක්ඛයක් ලෙස බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කරා. ඒකෙන් රූපස්කන්ධය කියලා කියන්නේ අපි මේට ඇහැට පේන, දකින්න පුළුවන්, ස්පර්ශ කරන්නට පුළුවන් කණ්ණාඩියක් ඉදිරියට, රූපවාහිනිය කැටපතක් ඉදිරියට ගියාම අපිට පේන මේ කරජකය සතර මහා ධාතුන්ගෙන් සෑදිච්ච එක. අපි තව ක්‍රමයකට කෙස්ලොම් නියදත් ආදී වූ ශරීර කොටස් වලින් සකස් වෙච්ච මේ කයට තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. ඒ රූපස්කන්ධයම එකක් පළවෙනි කරුණ තමයි මේ රූපස්කන්ධයේ මේ ශරීරයේ එකක් කියලා දෙයක් නෙවෙයි, කොටස් ගොඩක එකතුවක්. කෙස් ලොම් නිය දත් සම්මස් ආදී වූ කොටස් ගොඩක එකතු කර තමයි ශරීරය කියලා කියන්නේ. එක දෙයකට නෙවෙයි. ඒ වගේම මේ එක එක කොටසකට මම මම කියලා ශරීරයේ ශරීරයේ කියලා විවහාර කරන්න බෑ. මේ දේවල් කොටස සමූහය යම් කිසි ක්‍රමයකට යම් කිසි හැඩයකට අවකාශයේ සකස් වෙලා තියෙනකොට තමයි ශරීරයේ කියන සංඛ්‍යාවට නැත්නම් නාම ග්‍රහණයට නැත්නම් නාමකරණයට මේක ලක්වන්නේ. මේ ශරීරයේහි අපි තවත් විදිහකට කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් තමයි මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. වඩාත්ම නිවැරදිව කිව්වොත් සතර මහා ධාතුවම ශරීරයේ ලෙස පෙනී සිටිනවා. ඉතින් මේ ශරීරය කියන එක ගත්තම මේක පරම දුක්ඛයන්ගෙන් යුක්තයි. එකක් තමයි මේක අතිශය දුර්ගන්ධයි අභ්‍යන්තරය ආදී. ඒ වගේම මේ ශරීරය කිසිදු වටිනාකමක්, ඒ කියන්නේ ගොඩාක් අර රන් රිදී මුතුමැණික් ආදී ලෙසට වටිනා දෙයක් ලෙස පවසන්නට තෑගි කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම මේ ශරීරය කොතෙක් අපි හොඳින් පෝෂණය කරත් නඩත්තු කළත් මේක නැවත නැවත දිරනවා, බිඳෙනවා, අලුත් කරන්නට ඕනේ. එක දවසක් ආහාර ගත්ත කියලා හරියන්නේ නැහැ. මාස ගාණක් එක දිගට ආහාර ගත්ත කියලා හරියන්නේත් නැහැ. ඊට පහුවදා පහුවදා නැවත නැවත කෑම ගන්නට ඕනේ. මොකද මේක මේන්ටේන් කරන්න ඕනේ, පවත්වාගෙන යන්නට ඕනේ. ඒකට ආහාර ශක්තිය අවශ්‍යයි. ආහාර ආදී හොයන්නට ගොඩාක් වෙහෙසෙන්නට ඕනේ, මිල මුදල් හොයන්නට ඕනේ, ඒකට රැකියා කරන්නට ඕනේ, ලැබෙන සල්ලි ඉතිරි කරගන්නට ඕනේ, ලක් ආරක්ෂා කරගන්නට ඕනේ. මේ වගේ අනේක ප්‍රකාර දුක්ඛම් කටළු මැද්දෙහි තමයි මේ කය පවත්වාගෙන යන්නේ, පෝෂණය කරනු ලබන්නේ. ඒ නිසා ඒ වගේම මතක තියාගන්නට ඕනේ, මේ කය සංස්කරණය කරනවා කියන එක නැවත නැවත සිද්ධ කරනවා. ආහාර ගැනීම එකක්, පිරිසුදු කිරීම තව එකක්. මොකද මේක ඍතුව සමනය කරන්නට ඕනේ. අධික උෂ්ණයක් අධික රස්නයක් එන්න කලින් මේක අපි පැම් පහසු වෙලා මේක කූල් ඩවුන් කරගන්නට ඕනේ. එහෙම නැත්නම් මේක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම නිරෝගීව පවත්වා ගැනීම සඳහා ව්‍යායාම කරන්නට ඕනේ. යම් යම් ක්‍රියාවල නියැලෙන එකතනක හිටියොත් එම ලෙඩ වෙනවා ශරීරය. මේ විදිහට කොච්චර විදිහට මේක පරිශීලනය කරත් ආරක්ෂා කරත් දවසක ලෙඩවීම අනිවාර්යයි. ඒකෙන් බේරෙන්න අමාරු. පුඩා හරි ලෙඩක් අපිට හැදෙනවා. ඒ වගේම ජරාවට යන දිරන්න පටන් ගන්නවා. අවසානයේදී මේ ශරීර කූඩුව අතහැරලා මරණයටපත් වෙනවා. ඉතින් මේ විදිහට බැලුවම සහ තවත් කරුණක් තමයි ජීවත් වෙලා ඉන්න අවස්ථාවේදී මේ ශරීර කූඩුවට නැත්තම් ශරීරයට අනේක විද වද බන්ධන වලට ලක් වෙන්න පුළුවන්. කායික පීඩා ආදී ලක් වෙන්නට පුළුවන්. ඒ වගේම තුවක්කු බෝම්බ ආදී පා අපි බයවන්නේ මේ ශරීරයට ඔරොත්තු දෙන්නේ නැති නිසා. ඒ වැදිරි හරි වැදුනොත් එහේ මේ ශරීරේ කුඩු වෙනවා, ශරීරේ තුවාල වෙනවා, ඩැමේජ් වෙනවා. ඒ නිසා මේ ශරීරයේ ෆ්‍රැජයිල් දෙයක්, ආරක්ෂා කරගෙන ආරක්ෂිත ස්ථානක් නෙවෙයි. මේක ඉතාම පහසුවෙන් බිඳිය හැකි, විනාශ විය හැකි දෙයක්. මේ කරුණු කාරණා සියල්ල සලකා බැලුවම රූපස්කන්ධය නැත්තම් මේ ශරීර කුඩුව කියන එක දුක්ඛයෙන් ගහන වෙච්ච තැනක්. මේකේ සැපේකුත් තියෙනව නැතුව නෙවෙයි. මේක සමහරුන්ගේ ලස්සනයි. මේ ශරීරය නිසා කායික සුඛ වේදනා ආදී ඇති වෙනවා, මානසික සුඛය ඇති වෙනවා. ගොඩාක් ප්‍රයෝජන ලබන්නට පුළුවන්, ඉදිරියට යන්නට පුළුවන්. මේ වගේ මේකේ ආනිසංස පැත්තකුත් තියෙනව නැවත නැතුව නෙවෙයි. නමුත් ඊට වඩා සිය දහස් ගුණයෙන් වැඩි මේකේ තියෙන ආදීනව පැත්ත. දැන් ආනිසංසය ලබන්න වෙහෙසෙන්නට ඕන. අපි දැන් ශරීරය නිරෝගී කරන්නට නම් සපවත් කරන්නට නම් ඒ අරමුණු ගන්නට ඕනේ, ඒ ක්‍රියාවල යෙදෙන්නට ඕනේ. නමුත් මේකේ තියෙන දුකමතු කරගන්න තියෙන එකම දේ එකවතරක නිසල්මනේ හිටියොත් මේක දුකමතු වෙන්න පටන් ගන්නවා. උදාහරණය ඉඳගෙන ඉන්න තැන රත් වෙන්න පටන් ගන්නවා. කය දාඩි දාන්න පටන් ගන්නවා. දැසේ කොන් දෙකක්කුම් අතපය කැක්කුම් එන්නට පටන් ගන්නවා. මේ ආදී ලෙසට මේ ශරීරයේහි මේ තියෙන දුක්ඛ ලක්ෂණය එන්න එන්න ප්‍රකට පහසුවෙම මේක හැඟවිලා තියෙනවා. ඒක අපි ගොඩක් වෙලාවට ඉරියව් වෙනස් කිරීම එක හඟව ගන්න. දැන් උදාහරණ එක වේලාවක බොහෝ වෙලා වාඩි වෙලා ඉන්නකොට ලොකු වේදනාවක් එනවනේ. ඒක සාමාන්‍යයි. ඒක අපි ඉරියව් වෙනස් කරලා මාරු කරනවා. එතකොට අපිට අර ඒකේ තියෙන දුක්ඛ ස්වභාවය වැහිලා යනවා. මේ විදිහට ඊළඟට ශරීරයේ රත් වෙනකොට දාඩි දාඩි පිරිසුදු කරගන්නවා. නැවත දාඩි දාඩි නැවත පිරිසුදු කරන්න වෙනවා. මල මුත්‍ර පහ කරලා අපි ශරීරයේ බර සැහැල්ලු කරගන්නවා. මේ නමුත් නැවත නැවත කරනවා. මොකද ඊටසේ ආහාර පාන ආදී ගනිමින් මේ ශරීරය පෝෂණය කරනවා. ඒතර ආහාර ගන්නකොට යම් සුවයක් දිවට දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක ශරීර අභ්‍යන්තරයට ගියාට පස්සේ සම්පූර්ණ වෙනම ක්‍රියාවලියක් ඉතන වැඩ කරනවා. මේ විදිහට මේ ශරීරයේ ඇසුරු කරගෙන යම් යම් සැප වේදනා නැත්තම් යහපත් දේවල් කරගන්නට පුළුවන් වුණාට, ඕවරෝල් ගත්තම සමූහය සමස්තයක් ලෙස ගත්තම මේ ශරීරය දුක්ඛයෙන් ගහනයි. ඊට පස්සේ ඊටාම බරපතලම දේ තමයි කොච්චර මහන්සි වෙලා මේක ආරක්ෂා කරත් දවසක මේක බිඳෙන්නටම ඕන එක අනිවාර්යයි. ඒතකොට එදාට පොළොවට පස් වෙනව නැත්තම් ගින්නෙන් අළු වෙලා යනවා. ඊට පස්සේ ඊළඟට තියෙන ස්කන්ධය තමයි වේදනාව කියන ස්කන්ධය. වේදනාව කියලා කියන්නේ ආරාමන රසයේ විඳීම. අපිට මොනවා හරි අරමුණු ලැබෙනකොට අපි ඒවයි රස විඳිනවා. එහෙම නැත්නම් තව වෙලාවක් ගන්න මූඩ් එකක් ලෙස තියෙනවා. අපි එක එක අරමුණු ගන්නකොට අපේ సంతානෙහි මේ වේදනා විඳින ගතියක් හැමතිස්සෙම පවතිනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් අපි සතුටෙන් ඉන්නවද, දුකෙන් ඉන්නවද, මධ්‍යස්තව ඉන්නවද කියලා බෙදන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ගොඩාක් අභිධර්ම ක්‍රමයෙන් ගැඹුරට හිතනකොට ඒකේ සාමාන්‍යයෙන් උදාහරණයකට ඒ අවස්ථාව දැන් බණ ධර්මයක් දේශනා කරනකොට සමහර දේශකයෝ සතුටින් ඒ ධර්මයේ දේශන, සමහරු මධ්‍යස්තවයේ ධර්මයේ දේශනා කරනවා. බණ අහනකොටත් එහෙමයි. ඒ විදිහට ඊටසේ අකුසල කර්ම සිද්ධ කරනකොට, ප්‍රාණඝාත ආදී කරනකොට එතනදී දෝමනස්ස වේදනාවක් තියෙනවා. කාමයේ භුක්ති විඳිනකොට සෝමනස්සයක් තියෙනවා. මේ විදිහට ඒ සිතෙහි ඇතිවෙනවා විඳින ස්වභාවයක්. මේ විඳින ස්වභාවය අපේ සත්‍යයට ඉතාම වැදගත්. ඒකෙන් අපි සැප වේදනාවට, යහපත් වේදනාවට, යහපත් මිදීමට තමයි රුචි කරන්නේ. දුක්ඛ වේදනාවට, දෝමනස්සයට, රිදීමට, අයහපත් වෙනවා අපි බයයි. බයයි. ඒ කායික මානසික දෙකක් තියෙනවා. ඉතින් මේ හැම එකකටම අපි බයයි. අපි අකමැති. එතකොට මේ සුඛ වේදනාව යහපත් ලෙස හැඟෙන්නට පුළුවන්. මතක තියාගන්න මේ සුඛ වේදනාව ලබා ගන්නට නම් ගොඩාක් වෙහෙසෙන්නට ඕනේ. ප්‍රණීත ඉතාම මිහිරි ශබ්දයක් අහලා සින්දුවක් අහලා හිත පිනවන රූප සද් රූප දැකලා සිත පිනව ගන්න ඕන ගඳ සුවඳ ආග්‍රහණයක රස විඳල මේක පිනව ගන්න කායික ස්පර්ශ ලැබලා මේක පිනවන්න යනකොට ඒ කියන්නේ මේ සුඛ වේදනා උපදවා ගන්නට නම් ඒකට මහන්සි වෙන්න ඕනේ දැන් ඉතාම හොඳ ලස්සන සුව පහසු සුකෝක භෝග සුකෝපභෝගී ගෘහයක් හදන්න හිතනවා කියලා හිතන්නේ කොච්චර මහන්සි වෙනවද අවුරුදු ගාණක් මහන්සි වෙන ලෝන් අරගෙන සල්ලි ඉතිරි කරගෙන මේසන් බාසුන්ලා කතා කරගෙන මේක ඉදි කරන්නට ඕන ලොකු වෙහෙසක් දරන්නට ඕන නිතර නිතර රැකී ආරක්ෂා කරන්නට ඕන ඒ වගේ ලොකු පරිශ්‍රමයකින් තමයි මේ ලස්සන නිවසක ඒ ලස්සන නිවස සකස් කරාම අපිට ඕනේ සුඛ වේදනාව ලබන්නට පුළුවන් ତେବେ ଲୋକ ସୁଖରେ ଲବାନ ପଡ଼ ଏକ ୟାପଦ ବାବତ୍ତି ନମୁତ ମେକ ଲୋକ ପରିଶ୍ରମ ସହ ଏ ସୁଖ ବେଦନା କୋଚର ଲବୁଅତ୍ ଏ ମୋହତି ମେକ ଅଲୁତ୍ ତେର ଏକ ହଦର ଉଦାହରଣ ଦିନ ରସବତ୍ କ୍ୟାମକ କନୁଲା ଆମ ଲୋକ ତମାମ କ୍ୟାମତିମ ରସବତ୍ କ୍ୟା ଏକିତ୍ ପିଙ୍ଗତୁନି ଏ ଖଟକ୍ ଖଟକ୍ ହପନ ହପନ ମାରେୟକ୍ ଗାନେ ତମାଇ ଏ ବେଦନା ଏକିତ୍ ଏ ବେଦନା ଏ ଏତନ ନେତି ହେନ ଏ ଏତନ ଇତ ପାସେ କଟିନ୍ ତମାଇ ଇଲାଙ୍ଗ ବେଦନା ଇତ ପାସେ ହପନ ଉଡତା ଇଲାଙ୍ଗ ବେଦନା ଏ ହଟଗନ୍ ବେଦନାବକ୍ ପଡ୍ଡକ୍ ନୁକ ଉଦାହରଣ ଏକଟ ହପନ ଏକ ନେତ୍ତୁପୁ ଗମନ୍ ඒ වේදනා ටික නැත්තම් ඒ මිහිරි භාවය මේ ඒ මොනවද ජීවහා විඥාණයට දැනෙන එක නැති වෙලා යනවා. ඒ නිසා මේ සැප වේදනාවක් විඳිනකොට චිත්‍රපටියක් බලනවා වෙන්නට පුළුවන්. දරු මුණුපුරෙක ඉන්නවා වෙන්නට පුළුවන්. කාමයේ භුක්ති විඳිනවා වෙන්නට පුළුවන්. හොඳ පාටියකට ගිහින් ඒ හැම අවස්ථාවකදීම සුඛ වේදනා තිබුණාට මේක තියෙන එක නැති වෙලා අලුතෙන් හටගැනීමින් එන්නේ දිගින් දිගට. සමහරවිට යතරතුරේදී දෝමනස්සයක් ඇති වෙන්න පුළුවන්. දුකක් සංකාක තියෙන්න පුළුවන්. එතකොට මේ සුඛ වේදනාව යහපත් වුණාට මේක ඉතර කාලය ඉතාම කෙටි කාලයක් පවතී. වැඩි වෙලා තියෙන්නේ. සහ මේක උපදවන්නට විශේෂයෙන්ම ලොකු පරිශ්‍රමයක් දරන්නට ඕන. දුක්ඛ වේදනාව කියන එක අපි හැමෝම බයයි ඒකට අකමැතියි. ඒක ගැන විස්තර කරන දෙන එක අනිෂ්ට දෙයක්. ඒක දුකක්ම තමයි දුක්ඛ වේදනාව. උපේක්ෂක වේදනාව මධ්‍යස්ථයි, ශාන්තයි. දැන් සමහරවල්ලාට අපි කිසි ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව ඉන්නකොට මධ්‍යස්ථව තියෙන අපේ හිත ඒක ශාන්තයි. ඒකටත් අපි ඇලෙනවා සාමාන්‍යයෙන් උපේක්ෂක වේදනාවට. ඒකට අපි කැමතියි. මේ විදිහට මේ වේදනාව කියන විඳින බව, අරමුණු විඳින බව සහ సంతානෙහි එක විදිහකට මූඩ් එකක් ලෙස දිගටම තියෙන ඒ විඳින ස්වභාවය තමයි වේදනාව කියලා කියන්නේ. මේකත් පින්වතුනි ගොඩක් සුඛ වේදනාව වෙහෙස මහන්සිලා ඇති කරවන්නේ එහෙම ඇති කරගත්තත් ඒක ෂණයකින් නැති වෙලා යනවා. දැන් උදාහරණයකට ගොඩක් වෙහෙස මහන්සිලා වෙන්න පුළුවන් සල්ලි ඉතිරි කරන පුළුවන් විශේෂ කෑමක් ගත්තේ. සාමාන්‍ය දවසට කන්නේ තියෙම ගත්ත කියලා ඒ කෑම කනකොට විතරයි සැපේ තියෙන එක ඉවරෙච්ච ගමන් ඉවරයි. දැන් අපි ඊයේ අනුභව කරා කියන එක අදට ඒකේ රසය විඳින්නට බෑනේ. මේ විදිහට සලකන එක සිහි කරන්නට පුළුවන් මෙහෙම රසයක් විඳ කියලා එච්චර. ඒක ඒ වෙලාවේ ලබන්නට. ඒ ලබන මොහොත මේක නැති වෙන නිසා මේ දුක් වේදනාවේ තියෙනවා. මේ වේදනාවේ තියෙනවා. ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා නිරුද්ධ වෙන නිසා මේක අතෘප්ති කරයි. මේකෙන් සනසවන්නට සම්පූර්ණයෙන් බෑ. ඊළඟ සංඥාව. සංඥාව කියලා කියන්නේ යම් යම් දේවල් හඳුනන්නා වූ ස්වභාවය. හඳුනන්නවස් දැන් අපි කවුරු කාර හැර දකිනකොට අහවලා කියලා හඳුන ගන්නවා. පුටුව මේසය කියලා අපි හඳුන ගන්නවා. ගහක් කියලා හඳුන ගන්නවා. දැන් උදාහරණයකට මේසයක් දැක්කම අපි ඒක උඩ ඉඳ ගන්න යන්නේ නැහැ. පුටුවක් දැක්කම තමයි ඉඳ ගන්න යන්නේ. අපිට ඉඳ ගන්න සිතුවිල්ල පහළවන්නේ මේක පුටුවක් ලෙස හඳුනගත්ත නිසා. අපි ඒක රෙකග්නයිස් කරලා තියෙනවා. දැන් උදාහරණයකට වාහනයක් එනකොට දකිනකොට අපි පාරෙන් ඉවත් වෙනවා. අපි දන්නවා මේ වාහනයක් කියලා. මොකද අපි ඒක අඳුර ගන්නවා. මේ විදිහට දේවල් අඳුර ගන්න ස්වභාවයට තමයි සංඥාව කියලා කියන්නේ. ඒ සංඥා බාහුල්ලත්වය, ඒ කියන්නේ සංඥාවේ බලවත්කම සහ ප්‍රබලකම සහ බහුල භාවය නිසා සත්‍ය උගතුන් ලෙස හඳුන්වනවා. දැන් උදාහරණයකට යම් කිසි විෂයක හොඳට හදාාරලා තියෙනවා කියලා කියන්නේ දේවල් හොඳට තේරෙනවා, දන්නවා. කරුණු කාරණා දන්නවා, ඒකෙ තියෙන සියුම් වෙනස්කම් දන්නවා. දැන් උදාහරණ සංඥා බාහුල්ලත්වය නිසා සංඥාව සියුම් නිසා තමයි උගතාට සමහර ඒ විෂයෙන් සම්බන්ධයෙන් තියෙන සියුම් තැන් වෙන් කළ දැනගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේ විෂය උගන්නගත්ත නැති කෙනාට නීතිය ගත්තොත් නීතියේ තියෙන හැම දෙයක්ම පොදුවේ පේන්න පටන් ගන්නවා. නමුත් ගැඹුරට යනකොට කියනවා මේ සිද්ධාන්ත මත මේක එක නීතියක්, මේක තව නීතියක්, මේක තව ගුරුකුලයක අදහසක් මේ ආදිලෙසට කඩන්න පුළුවන්. ඒක සංඥාව බාහුලත්වය කියලා කියන්නේ මේ කියන විෂයන් දේවල් පිළිබඳව හොඳට දැනගෙන ඒවා අතරේ සියුම් වෙනස්කම් තේරුම් ගන්නට පුළුවන්. සියුම් වෙනස්කම් නම් කාර් එක එන්ජිමක් ගැන තොරතුරු දන්නේ නැති කෙනෙක්ට එන්ජිමක් බැලුවත් වෙන යකඩ ගොඩක් විතරයි. හරි යකඩ ගොඩක් ඒක ගැන මෙච්චර කියන්නට බෑ. නමුත් ඒ එන්ජිම හොඳට අධ්‍යයනය කරලා එහෙම නැත්නම් ඒක විශ්ලේෂණය කරපු කෙනාට, ඒක ඉගෙන ගත්ත කෙනාට, ඒ මැකැනික්ට ඒ එන්ජිමේ තියෙන එක එක කොටස් වෙන වෙනම දකින්නට පුළුවන්. ඒකට කියත හැකි මේකෙන් මේ කොටස, මේකෙන් මේ සිද්ධිය වෙන්නේ ආදී ලෙස වෙන්නේ. ඒතර මේ සංඥාව කියලා කියන්නේ අපි දේවල් දැනගෙන උගත් බවට පන්තුවන්නේ මේ සංඥා බාහුල්ලත් සංඥාව ගොඩනගා ගැනීම. ඒ ප්‍රඥාව තියෙනවනම් සංඥා පහසුවෙන් ගොඩනගා ගන්න පුළුවන්. ප්‍රඥාව තියෙන එකට කරුණු කාරණා විනිවිද පේන නිසා හොඳට හිතට දරාගෙන තේරුම් ගන්න පුළුවන්. සංඥාව කියන්නේ දේවල් හඳුනා ගන්න බව. හඳුනා ගන්නකොට එකක් අනෙකින් වෙන්කොට හඳුනා ගැනීම සිද්ධ වෙනවා. මෙතන සංඥාව. ඒ සංඥාව උපදව ගන්න ලේසි නෑ. හොඳ සංඥා සමූහයක් උපදව ගන්නට නම් මහන්සි වෙන්නට ඕනි, ඉගෙන ගන්නට, පොත් කියවන්නට ඕනි. සමහරවිට භාවනාදී කරන්නට ඕනි. ලොකු පරිශ්‍රමයක් දරන්නට ඕනේ. ඒ ලොකු පරිශ්‍රමයකින් තමයි සංඥා බාහුල්ලත්වයේ ලැබෙන්නේ. සංඥා බාහුල්ලත්වය කියලා කියන්නේ බොහෝ සංඥා ලැබුවට පස්සේ ඒකේ තව තියෙනවා සාමාන්‍ය සත්වයා මානෙට බර වෙනවා. උගත්කම නේ, මම උගත්, මම තමයි උගත්, මම තමයි සේරම දන්නේ ආදී ලෙසට සලකන්නට පෙළඹෙනවා. ඒක තව එකක්. නමුත් කෙසේ වෙතත් ඒක ලබන්නට, ඒ සංඥා ටික ලබන්නට ලොකු වෙහෙසක් දරන්න. එහම කොච්චර ලැබුවත් එයා මරණයේදී අමතක වෙනවා. ඊට පස්සේ සමහරවල් ජීවත් වෙලා ඉන්නකොට අමතක වෙනවා, නැති වෙනවා, නිරුද්ධ වෙනවා. මේකේ ප්‍රයෝජනයක් තියෙනවා. දැන් ධර්මයේ වගේ දෙයක් ඉගෙන ගත්තොත් එහෙම ඒකෙන් ඇතින සංඥා බාහුල්ලත්වේ උපනිශ්‍රේ වශයෙන් සසරදී උපකාර වෙනවා දේවල් අවබෝධ කරගන්න. හැම අධ්‍යාපනයක් මෙහෙමයි. හැම අධ්‍යාපනයක් ලැබෙනම ඒ සංඥා බාහුල්ලත්වේ සංඥා ගොඩාක් දරාගෙන ඉන්න බව තේරුම් ගන්න තියෙනකොට ඒක සසරදී උගතෙක් වෙන්නට උපකාර වෙනවා. හැබැයි මේ සැප දුක් ලෙස ගත්තොත් එහෙම මේ සංඥාව දිනු කරන එක ලෙහෙසි නෑ. ඒකට වෙහෙසෙනුට, ඒකට ගොඩාක් මහන්සි වෙන්නට ඕන. ඒක හොඳටම උගත්කමට මහන්සි වෙන එකෙන් තේරුම් ගන්න. දැන් PhD එකක් ආචාර්ය උපාධියක් එහෙම ගන්න යනවනම් ගොඩාක් මහන්සි වෙලා අධ්‍යයනය කරනවා ඒක ලියන්නට ඕන. මහාචාර්යවරයෙක් කරනවා ගොඩාක් වෙහෙසෙන්නට ඕන. ඒතර ටයිටල් එක වෙනට නමුත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ටයිටල් එක හරහා එයා ගොඩාක් සංඥා තියෙන කෙනෙක්. දැන් ආචාර්ය උපාධියක් තියෙනවා නම් ධර්මයේ සම්බන්ධයෙන් ඒකෙන් බලාපොරොත්තු ඕන විශේෂක සම්බන්ධයෙන් අපි හිතමු වෛද්‍ය විද්‍යාව ගැන වෙන්න පුළුවන්, PhD එකක් තියෙනවා, නැත්නම් කෘෂිකර්මයේ වෙන්නට පුළුවන්. ඊට පස්සේ අභ්‍යවකාශය දැනසගෙන වෙන්න පුළුවන්. මේ හැම එකක් ඇතුළේ PhD එකක් තියෙනවා කියන්නේ ගොඩාක් කරුණු දන්නවා කියන එක. ධර්මයේ ගැන තියෙනවා ගොඩාක් කරුණු දන්නවා කියන එක. ඒතර මේක ලබා ගන්න කොච්චර වෙහෙසක් දරන්නට ඕනේද? දැන් අධ්‍යාපනය ලැබනවා නම් අපේ සැපස අපේ සැපදේවල් ඊට පස්සේ අපේ ආසාවල් අතහැරලා ගොඩාක් මහන්සි වෙන්නට ඕනේ. වෙහෙසෙන්නට ඕනේ. මේ සංඥාව ගොඩනගා ගන්න ගොඩක් අමාරුයි. හැබැයි ඒ ගොඩනගා ගත්තත් ඒ සංඥාව ඒ එතන නිරුද්ධ වෙනවා. අපිට නැවත සිහි කරන්න පුළුවන් එක තියෙනවා. දැන් වේදනාවට වඩා වෙනස් සංඥාව. වේදනාව විනා ඒ අත්දැකීම අපිට ලබන්නට බෑ. ඒක ඒ වෙලාවෙම ලබන්නට ඕනේ. සිහි කරන්නට පුළුවන්. නමුත් ඒ ලැබිච්ච අත්දැක සිහි ඒ වෙලාව සිහි කරා කියලා ලැබෙන්නේ නැහැ. සංඥාව කියන එකේදී මතක් කරගන්නට පුළුවන් අපිට. අඳුර ගන්නට පුළුවන්. අඳුර ගන්නවා, සිහි කරගන්නවා. ඒතර ඒ නිසා මේ සංඥාව කියන එකෙන් නිරුද්ධ වෙලා ගියත් අපිට ප්‍රයෝජන ගොඩක් තියෙනවා. නැවත නැවත ඒ කියන්නේ එකම සංඥා මතු කර ගන්නවා නෙවෙයි. නමුත් ඒ සංඥාව සංඥාවෙන් ඇති වෙච්ච හුරුව නිසා අපිට දේවල් නැවත නැවත හඳුනා ගන්න පාඩම් කරපු දේවල් පවා ප්‍රයෝජනට එනවා. එකෙක් කතා කරනකොට, බණ කියනකොට, කරුණු කාරණා කියනකොට. ඒ නිසා සංඥාවේ අර කියපු ලක්ෂණේ මොකද්ද? ප්‍රයෝජන ගතිය තියෙනවා. නමුත් මේ සංඥාව වේ උපදවන්නට ගොඩාක් වෙහෙසෙන්නට ඕනේ. ඒ සංඥාව ඇති කළ ගොඩාක් කෙලෙස් ඇති වෙන්නට පුළුවන් අනිත් එක. සහ අවසානයේදී මේ සංඥාවන් කොච්චර ලැබුවත් මරණය වළක්වන්නට බෑ. මරණය වළක්වන්නට බෑ. දුකෙන් මිදෙන්නට බෑ. සහ සංඥා ටික සම්පූර්ණයෙන් ගොඩගසා ගත්තත් සන්තෘප්තිය වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. දැන් සංඥාව ඉගෙන ගන්නකොට හරි රසවත් උගත්කම කියන එක සමහරුන්ට හරි සමහරුන්ට ඒකේ වටිනාකම ලොකුවට තේරෙන්නේ. උගත් භාවයේ තියෙන කෙනාට මේ සංඥා ලැබෙන දේවල් ඉගෙන ගන්න බොහොම සතුටක් ඇති වෙනවා. යම් කිසි ක්‍රමයකට සන්තෘප්ත බවකට කාමයට වගේ නෙවෙයි මේ අධ්‍යාපනය තුළින් යම් සම්තෘප්ත බවක් ඇති වෙනවා. ඉගෙන ගන්න උගත් අය ඒක දන්න දෙයක්. ඒ නිසා තමයි උන් අර පොත්ගුල්ල කියලා කියන්නේ ඒකට ඒ නිතරම පොත් අධ්‍යයනය කර කර දේවල් ඉගෙන ගැනීම තමයි වාසය කරන්නේ. හැබැයි ඒ සංඥාවන් ඉපදගත්තා කියලා පරිපූර්ණ සන්තෘප්ත භාවයට යන්නේ නැහැ. මොකද එතනින් පංච උපාදානස්කන්ධය නැවත පහළවීම වලකින්නේ නැහැ. ඒක උපකාර කරගන්න පුළුවන් ධර්ම මාර්ගයේ සංඥාව. නමුත් ඒ සංඥාවෙන් සන්තෘප්ත භාවය ගෙන දෙන්නේ නැහැ. ඉතින් ඒක උපදවන්න ගොඩාක් මහන්සි වෙන්නට ඕනේ. මේ ජීවිතේත් සමහර සංඥා මතක වෙලා යනවා. ඉතින් සසරදිත් ඒක යම් යම් භවවලදී අමතක වෙනවා. සමහරුන්ට නම් ඒ හුරුවන් පිහිටන බවකුත් තියෙනවා. හරි, කෙසේ වෙතත් මේ සංඥාවත් සැපයක් ලෙස බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කරලා නැහැ. විශේෂයෙන්ම ඒකට මිහන්සි වීමත් මොහොතක් මොහොතක් පාසා ඒක නිරුද්ධ වීමත්. ඒ නැතාව වැදගත් තමයි මේ සංඥාව මම මාගේ කියලා අපි අල්ලගෙන ඉන්නවා. ඒ නිසා ඒකේ මොහොතක් මොහොතක් පාසා වෙන නිරුද්ධ වීම දුකක් ලෙසත් දක්වලා තියෙනවා. ඊට සංස්කාරස්කන්ධය. සංස්කාරස්කන්ධය කියලා කියන්නේ යම් යම් දේවල් සකස් කිරීම උත්සාහවත් වීම. යම් යම් දේවල් සකස් කිරීම උත්සාහ කරන චේතනා මුල් කරගත්ත ස්කන්ධ සමූහය. චෛතසික සමූහය. ඒකට කියනවා සංකත මබි සංකරෝත්ති සංඛාරා. දැන් උදාහරණයකට අපි මොනවා හරි මේසයක් හදනවා නම් ඒ මේසේ සංස්කරණය කරනවා අපි. මිටි වලින් අරගෙන ලී වලින් කපලා ලිටි වලින් මිටි වලින් ගහලා එන දොදලා ඒක සකස් කරනවා අපි. ඒ වගේ මේ පංචඋපාදානස්කන්ධය භවයෙන් භවයට නැවත සකස් කරන්නේ චේතනාව නැති කර්මය විසින්. මේ භවයේදීත් අපි හිතමු ශරීරය මස් පිඩු වැඩ කරගන්න ඕනේ කියලා. ඒකට ව්‍යායාම කරන්නට එපේ. නිරෝගීව තියාගන්න ඕනේ කියලා ඒකටත් ව්‍යායාම කරන්නට එපේ. ඊට පස්සේ හැඩ කරන්නට ඕනේ. ඒකට කොස්මෙටික් පාවිච්චි කරන්නට එපේ. ගොඩක් දවල් පරිස්සම් වෙන්නට එපේ. සංඥාව දිනු කරගන්න. ඒකට ඉගෙන ගන්නට එපේ. බණ අහන්නට එපේ. සැප විඳින්නට ඕනේ. එහෙනම් වේදනාවට සරලන දේ හොයාගන්නට එපේ. මේ විදිහට මේ රූප වේදනා සංඥා විඥාන කියන සනිත් සියලු ස්කන්ධයෝ සංස්කාර ස්කන්ධේ දේවල් ඇතුළුව මේ සකස් කරන්නේ සංස්කාර ස්කන්ධය. ඒ කියන්නේ වික විදිහට ගත්තොත් එම කර්ම රැස් කරනවා. ඒ අභිධර්ම ක්‍රමයෙන් ගත්තම වේදනා සංඥා දෙකෙන් හැර සියලු චෛතසිකයෝ සංස්කාර ස්කන්ධයට යනවා. එනොත් එකෙන් ප්‍රධාන චේතනාව. මේ සංස්කාර ස්කන්ධයේ තියෙන මූලිකම චෛතසික තමයි චේතනාව. ඒ නිසා මේ චේතනාව විසින් දේවල් සකස් කරනවා. මේ ජීවිතයේ දේවල් පරලෝකයේ සඳහා මේ සකස් කිරීම කරනවා. ඒකට මහන්සි මේ උත්සාහය ප්‍රයෝගයට තමයි චේතනාව කියලා කියන්නේ. ඒක සංස්කරණය. එතන මේ සංස්කරණයේ තියෙනවා ඒක ගත්තාට පස්සේ ඒකට ගොඩාක් මහන්සි වෙන්න බෑ. ඒක කවුරුත් එක සැපයක් කියන්නේ නැහැ සාමාන්‍ය. දැන් මොකක් හරි දෙයක් ජීවිතේ පවත්වා ගන්නට, නිරෝගී වෙන්නට, දැන් මහන්සි වෙන දුවන්නට ඕනේ, ආහාර අඩු කර ගන්නට ඕනේ, නොඑක් දේවල් කරන්නට තියෙනවා. ඒ ක්‍රියාත්මක වීම, වෙහෙසෙන්නට වීමක් තියෙනවා. ඒක තමයි සංස්කරණ දුක්ඛය කියලා කියන්නේ. ඒ නිසා මේ සංස්කාර ස්කන්ධය ඇතුලේ සංස්කරණ දුක්ඛය ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම කොච්චර සංස්කරණය කරත් ඒ හදාගන්න නිරුද්ධ නැහැ. රූපේ හදාගත්තේ කරන්නේ ඒක දවසක නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ වේදනාව ලබාගත්තේ කරන්නේ ඒකත් නිරුද්ධ. සංඥාවත් දවසක නිරුද්ධ වෙනවා. විඥානයත් එහෙමයි. ඒ නිසා මේ සංස්කාර ස්කන්ධයේ විසින් ලොකු මහන්සියක් දාලා සමග අපි මොන මොන දේවල් සිද්ධ කරත් ඒව සම්පූර්ණ සන්තුප්ත භාවයට පත්වන්නේ නැහැ. සංස්කාර ස්කන්ධයේ ඒම ගැබ්බෙල එහෙම බැබ්බෙලා තියෙන සංස්කරණ දුක්ඛය. ඒ වගේම එකෙන් සකස් කරන දේවල් නිසා නොයෙකුත් ඒවා කවදාවත් සදාතනිකව පවතින්නේ නැහැ. එයා මේ සංස්කරණය කරනකොට ගොඩක් කායික මානසික පීඩාවලටපත් වෙනවා. ඒ කියන්නේ දේවල් කරන්න යනකොට කායිකව මානසිකව පීඩාවටපත් වෙනවා. සංඥාවත් එක්ක සංඥාව ගොඩ නගන්න යනකොට කායික පීඩා ආදීටපත් වෙනවා. ඉතින් මේ විදිහට මේ සංස්කාර ස්කන්ධයත් දුක්ඛ සමූහයක් ලෙස බුදුරණසේ අර්ථකථනය කරලා තියෙනවා. ඉතින් විඥාන ස්කන්ධය විඥානය කියලා කියන්නේ අරමුණු දැනගන්නා වූ ධර්මය. අරමුණු දැනගන්න අරමුණු අනිත් අරමුණුෙන් වෙන්කොට දැනගන්නා වූ ධර්මය පරිච්ඡිජ්ජ ග්‍රාහී ධර්මය. එතකොට අරමුණකට අවධානය දෙන බව අරමුණු දැනගන්න බව සංස්කාරය කිය උත්සාහවත් වෙන බව ඒ ක්‍රියා සිද්ධ කරන සංඥාව කියලා කිව්ව හඳුනා ගන්න බව වේදනාව කියලා කිව්ව විඳින බව විඥානය කියලා කියන දැනගන්න බව. එතකොට මේ දැනගන්න බව නිසා අරමුණ අපිට පේන්න පටන් ගන්නවා දැනෙන්න පටන් ගන්නවා ඇහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැනගන්නවා අරමුණ අරගන්නවා කියන එකයි මේ විස්තර කරන්නේ. අරමුණක් අරගන්නකොට විඳීමකුත් තියෙනවා හැඳින ගැනීමකුත් තියෙනවා උත්සාහවත් වීමකුත් තියෙනවා. මතකයි සංස්කාර ස්කන්ධයේ විසින් විඥාණයට අරමුණු ගන්නටත් මේ උපකාරය කියන්නේ ඒ විදිහට උපකාර කරලා තියෙනවා. ඒත් මේ විඥාන ස්කන්ධය නිසා තමයි අරමුණු අපිට ගෝචර වෙන්නේ අපේ පරාසය අපිට පේන්නේ දැනෙන්න පටන් ගන්න. ඒක ඇස් අරගෙන ඉඳීම විතරක් නෙවෙයි. ඒ හැම තිස්සෙම අරමුණක් අරගනිමින් පහළ වෙන්නේ විඥාන ස්කන්ධය. මේ විඥාන ස්කන්ධයත් අපි සාමාන්‍යයෙන් මම දකිනවා මම අහනවා කියලා අපි අල්ලගෙන නමුත් ඒ ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. අපි 얘 ගැන වැඩි කල්පනා නොකලත් මමයයි සලකන මේ ධර්ම සමූහයේ Nirodhe දුකක්. ඒ මොහොතේ නැති වෙලා යනවා. සහ ඒ විඥාණයෙන් උපදවා ගන්න මහන්සි වෙන්නට ඕන සංස්කාර ස්කන්ධය තුලේ. මොකද්ද? චක්කුේ හොඳ රූප සීන රූප දකින්නට ඕන නම් හොඳ චක්කු විඥාන උපදව ගන්නට ඕන. හොඳ සද්දහන්න ඕන සෝත විඥාන උපදව ගන්නට ඕන. ඒකට මහන්සි වෙන්න. ඒ අරමුණු ගන්න දෙන්න ඕන හිතට. නැතුව උදාහරණ විඥානයේ විතරක් තනියම එකපාර කොහිවත් තැනක රූපයක් අරගෙන මේ සතුට වෙන්නට නැත්තම් ඒ සැපේ ලබා දෙන්නට බෑ. ඒ නිසා මේ විඥාන පහල කරවා ගන්නට අදාළ අරමුණු සහි ගනිමින් විඥාන පහල කරවා ගන්නට වෙහෙසෙන්නට ඕන. එම් වෙහෙසුණත් ඒ අරමුණු අරගෙන විඥාන නිරුද්ධ වෙනවා. නිරුද්ධ නැති වෙලා යනවා. එතකොට ඒක අතීත මතකයක් බව නැයි. ඒ අරමුණ නිසා ඒ විඥානයේ නිසා නැවත ඒ මොහොතේ අත්දැකීම ලැබෙන්නේ නැහැ. ඒකට නැවත ඒ අරමුණ ගන්නට ඕන. නැවත ගන්නට ඕන. ඒ නිසා මේ හටගන්න විඥානයක් ඒ තැන නිරුද්ධ වෙනවා. ඒ වගේම ඒවා උපදවා ගැනීම සඳහා නැවත වෙහෙසෙන. ඒ කියන්නේ අදාළ විඥානේ කොහොමත් උපදිනවා. අපි උත්සාහමුණත් නැතත් විඥාන සංවේදනා සංඥා ආදී උපදිනවා. අපිට වැදගත් වෙන්නේ ඒ අවා අදාළ විඥානේ උපදව ගන්න. ඒ කියන්නේ හොඳ රූපයක් දකින්නට ඕන. හොඳ සද්දයක් අහන්නට ඕන. රසවත් ගන්ධය රසයක් රස විඳින්නට ඕන. මිහිරි ගන්ධයක් ආග්‍රහණය කරන්නට ඕන. හොඳ ස්පර්ශයක් ලබන්න. හොඳ සිතිවිලි හිත හොඳ අරමුණු දැන හිතන්නට ඕන. මේ විදිහට ඒ විඥාණයට හොඳ විඥාන ආදී උපදවා ගන්නට මහන්සි වෙන්නට ඕන. මහන්සි වෙන්නට ඕන. ඒ නිසා විඥාන ස්කන්ධයත් මේ සංස්කරණ දුක්ඛය හා බැඳිලා තියෙනවා. සහ ඒක ලබන්න යනකොට කායික දුක්ඛ ආදී ලැබෙනවා. කායික දුක්ඛ ආදී විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම අවසානයේදී කොච්චරත් මේ අරමුණු ගැන මරණයේදී මේක සිඳෙනවායි. නැවත අලුත් ජීවිතයකදී අලුත් කර්මයක් නිසා අලුත් විඥාන පරම්පරාවකට, අලුත් විඥාන කියන්නේ මේ පරම්පරාවට සම්බන්ධය තියාගෙන විඥාන පරම්පරාව දිගින් දිගට යනවා. අලුත් සිතක් හටගෙන ඒක පරම්පරාව වශයෙන් දිගින් දිගට යනවා. ඒතර ඒ නිසා විඥාන ස්කන්ධයත් ඊ අදාළ විඥාන හොඳ විඥාන උපදවා ගන්නට වෙහෙසෙන නිසා, ඒ වෙහෙස කර දෙන නිසා, ඒ වෙහෙසනකොට කායික මානසික පීඩාවන්ට ප්‍රාප්ත වෙන නිසා මේක දුක්ඛය ලෙස දක්වනවා. ඒ නිසා මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ අපිට ලැබෙන, අපි දකින, අපි ස්පර්ශ කරන රූපය, අපි විඳින වේදනාව, හඳුන ගැනීම සිදු කරන සංඥාව, ඒ වගේම උත්සාහවත් වෙන බව කියන චේතනාව, ඒ වගේම මේකත් එක්ක පහළන තව හැඟීම්, ලෝභ, ද්වේෂ ආදී, ආලෝභ, ද්වේෂ ආදී, සති, ප්‍රඥා ආදී මේ සියල්ල සංස්කරණ ස්කන්ධයක බැඳිලා තියෙන්නේ. ඒ වගේම අරමුණු දැනගන්නවා, අරමුණු ගන්නවා, අරමුණු එක්ස්පීරියන්ස් කරනවා කියන විඥානය මේ පහේම ඉපදෙලා බිඳෙනවා. ඒ මොහොතේ නැති වෙනවා. ඒ නිසා මේක අල්ලගෙන හිටිට හරියන්නේ නැහැ. සහ ඒවා සකස් කරන්නට කායික මානසික වෙහෙසට ප්‍රාප්ත වෙනවා. ඒවත් විඥානත්, ඒවත් ස්කන්ධ තමයි පහළ වෙන්නේ. ස්කන්ධ තමයි එකට යෙදෙන්නේ. ඒ නිසා සම්මුති වශයෙන් අපිට කියන සත්‍යය දුකටපත් වුණා කියලා. ඒ නිසා මේ ස්කන්ධ සමූහය නැවත නැවත පවත්වා ගැනීම සඳහා වෙහෙසෙන්නට සිද්ධ වෙනවා. ඊළඟට වැදගත්ම තේ තමයි මේ පංච උපාදාන ස්කන්ධෙහි තියෙන මේ දුක්ඛ භාවය මේ විදිහටතරක් අදාළ එකක් නෙවෙයි. මේක දිව්‍ය ලාල බ්‍රහ්මතල වලට ගියත් ඒ මට්ටමින් ඒ දුක තියෙනවා. අවසානයේ මී යනට මේ පංචස්කන්ධය අතහරින්නට. අතහැරලා තවත් පංචස්කන්ධයක් පහළ වෙනවා. ඒක සමාහයට හොඳ තැනක වෙන්න පුළුවන්, ටිකක් නරක තැනක වෙන්නට පුළුවන්. බ්‍රහ්ම ලෝකෙන් නම් කෙලින්ම දුගතියට යන්නේ. නමුත් දිව්‍ය ලෝකෙන් කෙලින්ම දුගතියට යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙන් කාම සුගතියට වෙලා එතනින් දුගතියට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ පංච උපාදාන ස්කන්ධයක් මේ දරන් හිටියද සමහරංගේ පංච උපාදාන ස්කන්ධ යහපත් කියලා වෙන්නට පුළුවන්. ඒක ගොඩාක් හොඳ වෙන්නට පුළුවන්. හොඳයි කියන එක අදහස් කරේ දුකෙන් තොරයි කියන එක නෙවෙයි. රූපේ ලස්සනයි, හොඳ සැප විඳීම් වැඩි, හොඳට මතකයේ තියෙනවා, හොඳ සංඥා බාහුල්‍යත්වයේ තියෙනවා, උත්සාහයි, වීරිය හොඳයි, හැඟීම් පාලනය කරගන්නට පුළුවන්, හොඳ අරමුණු ගන්නවා නිතර නිතර, විඥානවලින් කුසල දේවල් කරනවා, ඒ වගේ හොඳ යහපත් ජීවිත ස්කන්ධ තියෙනා ඉන්නවට වෙන්න පුළුවන්. මේ වුණාට ඒ පංච උපාදාන ස්කන්ධය මේ භවයේදී නිරුද්ධ වෙලා නැවත නැවත පංච උපාදාන ස්කන්ධ හට ගන්නවා. ඒ වලිත මොන මොන ප්‍රශ්න වෙනවන්න පුළුවන්. හැබැයි ඒ වගේම සහ ඒ සසර ගමනේදී තම දුක්ඛිත පංච උපාදාන ස්කන්ධ ලැබෙන්නත් පුළුවන්. දැන් දෙවියන්ගේ පංච උපාදාන ස්කන්ධ ඉහෙළම දිව්‍ය තලයක වසවර්ති දිව්‍ය ලෝකයේහි වසවර්ති දිව්‍ය රාජයා බැන හිතන්න. දැන් මාරයා නම් පව් කරනවා හරි කියතේ. වසව දිව්‍ය රාජයා කියලා කියන්නේ හොඳම සැපවත් විඳ සත්වේ. දැන් මේ දිව්‍ය රාජයාගේ තියෙන පංච උපාදාන ස්කන්ධය. ඒ පංච උපාදාන ස්කන්ධේත් වේදනා මොහොතක් මොහොතක් පාසා නැති වෙනවා. සංස්කරණය කරන්නට වෙනවා. එයා සැප විඳින්නට එයා උත්සාහවත්. නිකන් සැප පහල වෙන්නේ උත්සාහ කරනවා කියලා කියන්නේ ඒකට යෙදෙන්නට උනන්දුතර වෙනවා. සල්ලි හොයන දෙයක් නැහැ. නමුත් ඒක යෙදෙනවා. ආයිට පස්සේ කොච්චර මේකේ සැප සම්පත් විඳත් අවසානයේදී මියනකොට මානසික දුක් එහෙම ඇට ගන්නවා. චුත වෙනවා. බ්‍රහ්මාත්ම භාවයක් බලන්න. බ්‍රහ්මාත්ම භාවය නම් මානසික දුක්යක් නැහැ. නමුත් ඒකට අකමැති. මොකද දවසක මියනවා. ඒ පංච උපාදාන ස්කන්ධය දුර වෙනවා. ඒ නිසා මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන එක සැපයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරින් විමසුවම ආර්ය සත්‍ය ක්‍රමයෙන් විමසුවම ඒක දුකක්. ඒ දුක ගැබ්බෙලා තියෙනවා. සමහර වෙලාවට දුක වැඩි, සතර අපායේ මනුස්ස ලෝකයේ දුක තියෙනවා. එමටම දිව්‍ය බ්‍රහ්ම තලවල දුක අඩු වෙනවා. නමුත් ඒකේ දුකස් තියෙනවා. මොකද දුක මේක දවසක විනාශ වෙනවා, නැති වෙනවා, මරණයටපත් වෙනවා, වයසට යනවා. ඒ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ අපි ඇඟ රැලිය වටන වයසට යන්නේ නැහැ. නමුත් මරණයට කිට්ට වෙනවා. ඒ සම්පatti අතහරින්නට වෙනවා. ඊළඟ වැදගත් දේ මේ පංච උපාදාන ස්කන්ධය මම මාගේ කියලා දැඩිව අල්ලගෙන තියෙනවා. දැඩිව මේකට බැඳිලා තියෙනවා. අනුන්ගේ පංච උපාදාන ස්කන්ධ වලට බැඳෙනවා. මේ විදිහට මේ පංච උපාදාන ස්කන්ධෙ බැඳිලා ඇල්ලෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ තෘෂ්ණාව අවිද්‍යාවෙන් මේකට බැඳිලා තියෙන නිසා, අවිද්‍යාවෙන් මුලා වෙලා තෘෂ්ණාවෙන් ඇලිලා තියෙන නිසා මේ පංච උපාදාන ස්කන්ධය නිරුද්ධ වෙනකොට මරණයේදී නැවත අලුත් පංච උපාදාන ස්කන්ධයක් වෙන තැනකට. ඒක කුඩා ප්‍රමාණයක මව කුසක නම් කුඩා, ඉතාම කුඩා ප්‍රමාණයකින් තමයි ඒක හටගන්නේ. දිව්‍ය තලයේ කෙනක් ඕපපාතිකව හටගන්නවා. මේ විදිහට ඒ නිරුද්ධ වෙනකොටම නැවත පංච උපාදාන ස්කන්ධය. ඒ පංච උපාදාන ස්කන්ධේ තර දුක්ඛේ තියෙනවා. ඒ දුක්ඛේ තියෙනවා. ත්‍රිග හටගන්නේයි මේ පංච උපාදාන ස්කන්ධෙ මේ අධ්‍යක්ීමට, වේදනාවට, සංඥාවට, ඊට පස්සේ උත්සාහවත් වීමට, අරමුණු ගැනීමට, රූපයට අපි කැමති. ඒක ඇලිලා ඉන්නේ. ඒක තව තියෙනවා ඕන ලාග මේ විනාශ වෙන්නට පුළුවන්. ඒක හැටි එහෙමයි. ඒක ෆ්‍රජයිල් හරි. ඕන ලාග නැසර. ඒක විනාශයේ පුදුමයක් නෙවෙයි. හැබැයි මේ විනාශ වෙලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය. වෙන දෙයක් නෙවෙයි. සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. එනිසා නැවත තෘෂ්ණ හැබැයි ඒකට ඇල්ල තියෙන නිසා පුද්ගලයේ සත්‍ය කියලා හිතන් නිසා ඒකට ඇල්ල තියෙනවා. ඒ කෙලෙසේ නිසා නැවත උපදින පංචපදනස්කන්ධ. ඒකෙත් සත්‍ය පුද්ගල භාවයක් නෑ. හැබැයි සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. අදහසක් ඇති වෙනවා. ඒක දෘෂ්ටිය නැත්තම් අස්මිමානිය. මම ඉමි මම වෙමි කියන අදහසක් ඇති වෙනවා. අ මේ විදිහට මේ පංචපාදනස්කන්ධ දුක් කියන ඒ උපදින උපදින භවයක ජාති ජරා මරණයන්ට ප්‍රාප්ත වෙනවා. සමහර වෙලාවට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වලට ප්‍රත් වෙනවා. හැම භවයකම ප්‍රිය විප්‍රයෝගී අවසානයේ හරි තියෙනවා. ජීවත් වෙලා ඉනකොටත් තියෙනවා. මේ විදිහට අනේක විද දුක්ඛයන්ට භාජනය වෙමින් තමයි මේ ගමන සිද්ධ වෙන්නේ. එතකොට ඒ නිසා තමයි අපේ ධර්මයේ දක්වන්නේ දුක්ඛ මේවහි සම්භෝති. මේ මෞකුස පිළිසිඳ ගැනීම වශයෙන් හටගන්නේ පංචපාදනස්කන්ධය. ඒ වෙලාවෙත් රූපස්කන්ධයේ සියුම්ම තියෙනවා. වේදනා සංඥා සංස්කාර විඥානෙව හටගන්නවා. ඒක තමයි වැඩෙන්නේ. ඒ එතනත් පංචපාදනස්කන්ධයක් හටගන්නේ. දෙවියෙක් වෙලා ඉපදුනා ඒකත් පංචපාදනස්කන්ධ. බ්‍රහ්මේටුත් එහෙමයි. තිරිසන් සතත් එහෙමයි. ඊට පස්සේ නිරේත් එහෙමයි. මේ හැමතැනම පංචපාදනස්කන්ධයක් හටගන්න නිසා පංචපාදනස්කන්ධයේ අර කියපු දුක්ඛයන්ගේ යුක්ත නිසා ඒ මොහොතේ දුක කියනකොට ඒ මොහොතේ කායික දුක්ඛය දැනෙන්නට ඕනේ නැහැ. අනාගතයේ ඒක දුකට පත් වෙන හැටි, ඒක දියුණු වෙලා විනාශ වෙන හැටි, ඒකට පහර වැදිය හැකි බව, ඒකේ තියෙන අනාරක්ෂිත බව, මේ සියල්ලම තමයි මේ දුක්ඛය කියලා අරන් තියෙන්නේ. එහෙම නැතුව මේ කායික මානසික දුක ඇති වෙනවම කියන එක නෙවෙයි. ඒකම නෙවෙයි. ඒක නැවත නැවත පෝෂණය කරන්න වෙහෙසෙන්නට වෙන බව. ඒ නිසා මේක දුක්ඛ සමෝහය. දුක්ඛ මේවහි සම්භෝති. හට ගන්නවා නම් භවයේ කලුතෙන් දුක්ඛයක්ම හටගන්නේ. දුක්ඛං තිට්ඨති. දුක්ඛක්මයි පවත්වන්නේ අපි. මේන්ටේන් කරන්නේ දුක්ඛයක්මයි, වෙන එකක් නෙවෙයි. මේ සැප පහසුව ලබා දෙමින්, අලංකාර කරමින්, ඊට පස්සේ සිහි සිසිල් කරමින්, අවශ්‍යට රත් කරමින්, මේක එසේ කාමයන් සන්තරපණය කරමින්, පංචකාමයේ භුක්ති විඳිමින් මේ කරන්නේ පංචපාදනස්කන්ධේ මේන්ටේන් කරනවා. රූපේ විතරක් නෙවෙයි, අපිට හිතෙන රූපේ නෑ, වේදනාවත් එහෙමයි. මොකද ඒ ආසාවල් සන්තෘප්ත කරන්නට ඕනේ. ඒ වේදනාව ඒ වේදනාස්කන්ධයට අවශ්‍ය දේවල් දෙන්නට ඕනේ අපි. වේදනාව උපදවන්නට ඕනේ. නැත්නම් පංචපාදනස්කන්ධයට ඒක පරිපූර්ණ නැහැ කියන්නේ ඒක ඒ ජීවිතයේ සන්තෘප්තමත් නෑ කාම භෝගී සත්වයාට. සංඥාවන් උපදවන්නට ඕනේ. හඳින ගන්නට කුඩා කාලේ අපි ඉගෙන ගන්නට ඕනේ. එතකොට ඒක පරිපූර්ණ භාවයට පත්වන්නේ. උත්සාහත් වෙන්නට ඕනේ. විඥානේ අරමුණු ගන්න. ඒකේ තියෙන එක එක වෙනස්කම් නිසා ගුණාත්මක භාවයේ අඩු වැඩි පංචපාදනස්කන්ධ තියෙනවා. නමුත් එහෙම තිබුණාට මේ සියල්ලෙහිම අර මොහොතින් මොහොත බිඳෙන නිසා ඒ දුක්ඛය අන්තර්ගතයි. නැවත නැවත ආහාර අනුභව කරමින් ශරීරය පෝෂණය කරන්න ඕන බව, නැවත නැවත සැප වේදනා උපදවන්න මහන්සි වෙන බව, සංඥා උපදවන්න මහන්සි වෙන බව, හැඟීම් පාලනය කරගන්න බැරුව කෙලෙස් හටගන්න බව, පීඩා ඇති වෙන බව, අරමුණු ගන්නට හොඳ අරමුණු ගන්න වෙහෙසෙන බව, මේ සියල්ල මේකේ ගැබ් වෙලා තියෙනවා. ඒ වෙහෙස තියෙනවා. ඒ මහන්සියෙන් තමයි මේ ඒ උත්සාහත් එක තමයි මේ කියන්නේ. හැබැයි කොච්චර හිම කරත් මොහොතක් පාසා මේක නැති වෙලා ඒ මොහොතේ ලබන සැපේ අධ්‍යක්ීම් සියල්ලම අතීතයට යනවා. අවසානයේදී කොච්චර ආරක්ෂා කරත් මේක නිරුද්ධ වෙන නිසා මේක පවත්වීම දුක්ඛං තිට්ඨති. දුකත් තමයි පවතින්නේ. පවත්වන්නේ පවතින දුකක්. දුක්ඛං තිට්ඨති වේතිච. දුරවන්නේ දුකක්මයි. නැති වෙන්නේ පංචපාදනස්කන්ධය. නාඤ්‍යත්‍ර දුක්ඛ සම්භෝති. දුකෙන් අන්නේ වූ දෙයක් හටගන්නවනේ. මතකද පංචපාදනස්කන්ධෙන් අන්නේ වූ දෙයක් හටගන්නවනේ. පුද්ගලෙක් හටගන්නේ නැහැ. පංචපාදනස්කන්ධයෙන්ම හටගන්නේ. නාඤ්‍යත්‍ර දුක්ඛ සම්භෝති. දුකෙන් අන්නේ වූ දෙයක් නෙමෙයි හටගන්නේ. නාඤ්‍යං දුක්ඛ නිරුජ්ජති. දුකෙන් අන්නේ වූ සත්වෙක් මැරෙනවත් නෙමෙයි. සත්වෙක් ජීවත් වෙනවත් නෙමෙයි. පංචපාදනස්කන්ධයක්මයි වෙන්නේ. පංචපාදනස්කන්ධේ දුක්ඛයක්. ඒ කියන්නේ සංකිට්ඨ වෙන පංචපාදනස්කන්ධා දුක්ඛ කියන එක විස්තර කරේද? කෙටියෙන්. එතකොට ඒ විදිහට ඒ දුකක්ම ඉපදිලා දුකක්ම පැවතිලා දුකක්ම තමයි නිරුද්ධවන්නේ. හැබැයි ඒ දුක්ඛෙට ඇලිලා තියෙනවා අපි තෘෂ්ණාවෙන්, අවිද්‍යාව. තෘෂ්ණාවෙන් ඇලිලා තියෙනවා. අවිද්‍යාවෙන් මුලා වෙලා තියෙන එක අවබෝධ කරගන්න. ඒ නිසා තෘෂ්ණාවෙන් ඇලිලා තියෙනවා. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධේ සන්තරපණය කරන්න අපි නොයෙකුත් කර්ම සිද්ධ කරනවා. කර්ම සිද්ධ කරනවා. මෙලව සැප පිණිස, පරලොව සැප පිණිස කරනවා. පුනර්භව විශ්වාස කරන්නේ දෙකිට අදාළ නැහැ. සහ ඊළඟ එක තමයි මේ අවිද්‍යාවෙන් මේ පංච පාදනස්කට මුලා වෙලා තියෙන නිසා සහ තෘෂ්ණාන් ඇල්ල තියෙන නිසා අපි කරන සෑම ක්‍රියාවකම මතු අනාගතෙහි විපාක ප්‍රතිසන්දි ලබා දීමේ උත්සාහයක් තියෙනවා. සමහර ඒවා ප්‍රතිසන්දි ලබා දෙන සුදුසුකමට පත් වෙනවා, සමහර ඒවා නුසුදුසු වෙනවා. ප්‍රවෘත්ති විපාක විතරක් දෙනවා. මේ විදිහට මේ ඒ චේතනාව අපි කරන කර්ම රැස් වෙනවා අපේ సంతානය තුළ. කර්ම ශක්තිය ඉතිරි වෙනවා, නිදානගත වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධ නිරුද්ධ වෙනකොට අතීතේ පුරාණ කර්මයක් ඉදිරිපත් වෙනවා. මොකද ආසාව තම තුළ මේකට ඇලිලා තියෙන, මේක යන්නට කැමති. ඒකට හේතුව මුලාව. ඒ නිසා මොකද වෙන්නේ? කර්මයක් ඉදිරිපත් වෙලා නැවත ප්‍රතිසන්දියක් ගන්න පංච උපාදානස්කන්ධයක් පහළ වෙනවා. ඒ නිසා දුක්ඛං තිට්ඨති වේතිච. දුකක් නිරුද්ධ වුණාට නැවත ආපහු දුක්ඛ මේවහි සම්භූතව තනක දුක හට ගන්නවා. දුකක පහළවීමක් සිද්ධ වෙනවා. එතකොට නිවන් දකින්නවා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අර අවිද්‍යා තෘෂ්ණා දෙක නිසානේ මේ හටගන්නේ, නැවත නැවත මැරිලා මැරෙන මැරෙන තැන උපදින්නේ. ඉතින් අවිද්‍යා තෘෂ්ණා දෙක නැසනවා. එතකොට පුරාණ කර්මයට ප්‍රතිසන්දිය දෙන්නට බෑ. ඒකෙන් වැද නසන්න වෙන අවිද්‍යාව. මොකද තෘෂ්ණාව නසන්න බෑ අවිද්‍යාව. මොකද තෘෂ්ණාව හටගන්නේ ඇලීම හටගන්නේ නොදැනුවත්කම නිසා. නොදැනුවත්කම මූල හේතුව. නොදැනුවත්කමට විරුද්ධව අන්න ප්‍රඥාව දියුණු කරනවා. අන්න සත්‍ය අවබෝධය කරන පංචපාදනස්කන්ධේ තතු අවබෝධ කරගෙන ඒ අවබෝධයේ පරතරයට අරගෙනනවා. උපදින්නට නිමිත පංචපාදනස්කන්ධය තේරුම් අරගන්නවා. කවුද කින්ද මන්ද වෙන්නේ කියන තේරුම් ගන්න. උපදින්නෙත් පංචපාදනස්කන්ධ දුක කියලා තේරුම් අරගෙන ඒ දුකේ මිදීම බලාපොරොත්තු වෙන මේකෙ තියෙන සංස්කාර ධර්මියෝ විදර්ශනා කර අවබෝධ කරගන්නවා. ඒතර එක වෙලාවක අවිද්‍යාව දුර වෙලා යනවා. දුර වෙනකොට තෘෂ්ණාවට ඉඩ නැහැ. ඇයි මේකේ දුක පරිපූර්ණ තේරුම් අරගෙන. ඒකට පරිඥා කෘත්‍ය කියලා. පරිඥා කෘත්‍ය සම්පූර්ණ කරනවා. මේකේ තියෙන සැබෑ ලක්ෂණ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව තේරුම් අරගෙන මේ පංචපාදනස්කන්ධය කෙරෙහි කලකිරීම ඇති කරගෙන ඒකේ කෙරෙහි අවිද්‍යාව දුරු කරනවා. ඒකත් එක්ක විරාගය ඇති වෙනවා. ඒ කියන්නේ තෘෂ්ණාව නැති වෙනවා. අවිද්‍යා තෘෂ්ණා දෙක නැති වෙනකොට පුරාණ කර්මයන්ට මතු ප්‍රතිසන්දි දෙන්න ලැබෙන්නේ නැහැ. පුරාණ කර්මෙන් ඇති කරවන්නේ තවත් පංචපාදනස්කන්ධයනේ. එනං ඒ උපදින්නට නිමිත පංචපාදනස්කන්ධෙන් උපදීනවා. ඒක තමයි දුක්ඛ නිරෝධය කියන්නේ. මොකද උපදින්නේ දුකක්මනේ. උපදින්නේ පංචපාදනස්කන්ධයෙන් උපදින්න තිබුණේ දැන් දැන් මේ වෙලාවේ හැටියට ඊළඟට පංචපාදනස්කන්ධ උපදින්න තියෙනවානේ අපේ අවිද්‍යා තෘෂ්ණා දෙක තියෙන නිසා. ආ ඒ නිසා මේ අවිද්‍යා තෘෂ්ණා ගලවනකොට උපදින්නට නියමිත දුක්ඛය නැත්තම් පංචපාදනස්කන්ධය තමයි උපදියන්නේ. ඒක දුක්ඛයාගේ නිරෝධයක්. නිරෝධය කියන්නේ නැතිවීමක්. උපදින්න කලින්ම නැති වෙලා යනවා. දැන් උදාහරණයකට ගහක මල් පිපිලා ගෙඩි හට ගන්නවා කලින් කරට හැම වර්ෂෙම. එතකොට දැන් මල් හට ගන්න කලින්ම නැත්තම් මල් හටගෙන තියෙනකොට නැත්තම් මල් හට ගන්න කලින්ම අපි ඒ ගහට විසකටු ගහලා ඒකේ මල් හට ගැනීමේ හැකියාව නැති කරනවා. බීජ ඇති කරන හැකියාව නැති කරලා දානවා. ඒ තියෙන සාන් මොකක් හරි තියෙනවා නම් ක්වලිටි එකක් මොනවා හරි හැකියාවක් සාන්ද්‍රණයක් හෝ මොනවා හරි රසායනික දෙයක් ඒක නැති කරලා දානවා අපි කටු ඇනලා. ඒක නැති කරාට පස්සේ මල් විදින්නේ ගෙඩි හටගන්නේ. එතකොට කටු ඇනලා නැති කරේ ඒ හටගත් හැකි සාන්ද්‍රය අපි දුරු කරනකොට අන්න හටගන්න තිබිච්ච මල් ගෙඩි ටික සියල්ලම නිරුද්ධ වුණා කියලා කියනවා. උපදින්න කලින්ම නැති වෙලා යනවා. ඒක පෙන්වන්නට බෑ අහවල් දෙය කියලා. උපදින්න තිබිච්ච දේවල් නැති වෙලා යනවා. ආ ඒ වගේ ඒකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. ඒ අවස්ථාව තමයි නිර්වාණ ධාතුව. ඒ කියන්නේ උපමාවට ගත්තම ගහේ නිර්වාණයක් නැහැ. ඒ නැති බව උපදින්න නැති බව. ඒ වගේ මේ අවිද්‍යා තෘෂ්ණා දෙක දුරු කරලා කර්මයට අවකාශ නැති කරාම උපදින්නට නියමිත ස්කන්ධයන්ගේ නිරෝධයක් සිද්ධ වෙනවා. ඒක තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. ඒ නිසා ඒ දුක්ඛ නිරෝධය තමයි නිර්වාණ ධාතුව. ඒකට පත් වෙන්න තමයි මේ කටයුතු කරන්න තෝනේ. ඒ නිසා විශේෂයෙන් අද දවසේදී මේ හත් දවසේ ධර්ම දේශනාවේදී සිහිපත් කරගන්නට ඕනේ. ඥාතීන් ඉන්නවා වෙන්නට පුළුවන්, හිත මිත්‍රයෝ ඉන්නවට වෙන්නට පුළුවන්, බොහොම සමීපත්වයෙන් ඉන්නවා වෙන්නට. ඒක අපි කල්පනා කරන්නට ඕනේ. මේ දුකක් ශෝකයක් හිත තුළ තියෙන වෙන්න පුළුවන්. නමුත් මේ දුකක්ම ඒ කියන්නේ පංචපාදානස්කන්ධයක් හටගෙන පංචපාදානස්කන්ධයක් පැතිරලා පංචපාදානස්කන්ධය නිරුද්ධ වුණේ. ඒක අපිටත් පොදුයි. මේ බණ කියන අපිටත් එහෙමයි. මේ දවසක මිය යනවා, දවසක නැති වෙනවා. බණ අහන හැත් එහෙමයි. මේ නැති වෙන්නේ සත්වේ පුද්ගලෙක් නෙමෙයි, පංචපාදනස්කන්ධය. ඉතින් ඒක අපි කියමනට කිව්වට අපේ අභ්‍යන්තරයේ තියෙන මම තමයි බණ කියන්නේ, මම තමයි බණ අහන්නේ, මම තමයි ජීවත් වෙන්නේ කියලා හැඟීමක්. ඒක තමයි දුරු කරගන්නට ඕනේ. ඒ විශ්වාසය තමයි දුරු කරන්නේ. ඒක වැඩි විශ්වාසයක් අපිට තියෙනවා. ඒ තරම් විශ්වාසයක් අපිට තව නැහැ. මම ඉන්නවා කියන එකම තමයි ලොකුම විශ්වාසය අපිට තියෙන්නේ. තාම දැඩි ලෙස අපි ඒක බැසගෙන ඉන්නවා. ඒක අල්ලගෙන ඉන්නවා. ඒක තමයි දුරු වෙන්නේ විදර්ශනා ඥානය වඩනකොට. සත්‍ය තේරෙන්න පටන් ගන්නකොට මමත්වේ ටික ටික දුර වෙලා යනවා. ටික ටික දුර වෙලා නැති වෙලා යනවා. ඒක මාර්ග ඥානයේ සම්පූර්ණ භාවයට පත් වෙනවා. ආ එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ මේ පංචපාදනස්කන්ධයත් තමයි අපි මිත්‍රයා ලෙස අපි සැලකුවේ. ඥාතිවරයා ලෙස සැලකුවේ. බිරිඳ වෙලා හිටියා නම්, දුවක් හිට වෙලා ඉන්නවා නම්, අම්මා කෙනෙක් වෙලා නම්, කවුරු එක් හිටියත් කවුරු හෝ ඒ මියගිය කෙනා මොනම ගුරුවරියක් හෝ කාර්යාලයක වැඩ කරන ඒ කවුරු මිත්‍රෙක් ඕනම තැනක හිටියනම් මේ පංචපාදනස්කන්ධයත් තිබිලා තියෙනවා. ඒක අපිටත් පොදුයි. අපිත් මේ පංචපාද අපේ දරුවෝ නියත දෙමාපියෝ හැමෝම පංචපාදනස්කන්ධ. ඒකේ ත්‍රහින් පුළම මේ කවුද මම කියලා දකින්න ඒක විස්තර කරන වෙනම දේශනාවක්. ඒකේ රූපේ බෙදලා බෙදලා ගියොත් මම හොයන්නට බෑ. නාමයත් අංශු එකේ කොටසට ගියොත් එහෙම මම හොයන්නට බෑ. තියෙන්නේ නාම රූප ධර්ම දෙකක් විතරයි. ඒක පැහැදිලියම තරකේම පව ඔප්පු කරන්න පුළුවන් සිද්ධාන්තයක් තමයි මෙතන සත්වේ පුද්ගලෙක් නැහැ කියන එක. එතකොට ඒ සත්ත්ව පුද්ගල නැති ධර්ම සමූහයක් තමයි ඉපදිලා පැවතිලා දවසක නිරුද්ධ වෙන්නේ. තෘෂ්ණාව සහිතව මිය යනකොට නැවත තවත් පංචපාදනස්කන්ධයක් හටගන්නවා. මේකටම සම්බන්ධව හැබැයි නචසෝ නචඤ්ඤෝ එකම කෙනා කියන්නේ මොකද කෙනෙක් නැහැ ඇත්තටම පංච උපාදානස් මේ භවෙන් භවෙට උපදින්න අලුත් පංච උපාදානස්කන්ධයක් පටන් ගන්න තියෙන පංච උපාදානස්කන්ධය ගියත් නෙවෙයි නචඤ්ඤෝ කියලා කියන්නේ මොකද සම්පූර්ණයෙන්ම අලුත් එක්කුත් නෙවෙයි මේ ස්කන්ධ પરම්පරාවට මේ පැවතිච්ච පංච උපාදානස්කන්ධ පරපුර මොකද ඉපදෙන බිඳින් බිඳින් පැවති මේ පංච උපාදානස්කන්ධේ සම්බන්ධය પરම්පරාව මේකේ කර්මයෙන් තමයි මේක හටගෙන තියෙන්නේ ඒ නිසා නචඤ්ඤෝ වෙන කෙනෙකුත් නෙවෙයි කියලා ඒ නිසා තමයි පින් දෙන්නේ අපේ ඥාතිවරයා අපි ඉන්න තැනක බලන් ඉන්නවා නම් පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නැත්නම් දිව්‍ය තලයේ කිපදිලා හරි අපි දිහා බලාගෙන පින් ගන්න ඉන්න පින් අනුමෝදන් වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඒ කෙනාට මේ පින් අයිති වේවා. ඇත්තටම තවත් අලුත් පංච උපාදාන ස්කන්ධයක් පහළලා තියෙන. එතන අලුත් කර්මයක් ඉදිරිපත් වෙලා තියෙන. දැන් ඥාති සම්බන්ධතය මොකක්වත් නැහැ දැන්. ඒ ඔක්කොම සම්බන්ධතාව අවසානයි. සම්මුති වශයෙන් තිබිච්ච ඔය පරමාර්ථ වශයෙන් තිබුණා නම් ඥාති සම්බන්ධය. උදාහරණයකට දරුවා සහ මව අතර තියෙන පරමාර්ථ සම්බන්ධයක් නේ සම්මුතියක් නෙවෙයිනේ. මොකද මවගේ ශරීර කොටසකින් තාත් පියාගේ ශරීර කොටසක ඇසුරු කරන් තමයි ඒ රූප ටික හැදිලා තියෙන්නේ. ඒතර පරමාර්ථ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ අපේ කර්මජ රූප ආදී ගොඩ නැගුණේ උන්ගේ රූප ශරීරය ඇසුරු කරගෙන. ඒතර පරමාර්ථ සම්බන්ධතාවයක් තියෙනවා. ඒතර මේ සම්බන්ධතාවයේ සිඳෙනවා මරණයත් එක්ක. දැන් අවතනක තව මනුස්ස ලෝකේන ඒක තව වෙන තැනක හැට වෙන සම්බන්ධතාවයක් හටගන්න. ඒකත් දවසක සිඳෙනවා. ඒ නිසා ඒ අපි නමුත් අපි බෞද්ධයෝ වශයෙන් යම් තැනක පිං බලාපොරොත්තුෙන් හෝ පිං ගන්න පුළුවන් හෝ පිං ගන්න කැමැත්තෙන් සමහරු සුගතිවල ඉපදිලා පිං ගන්න ඉන්නවා. දෙවිවරු වෙලා පිං ගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒතරේ ඒ ඕන කෙනාට ලැබේවා කියලා අපි පිං ලබා දෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය දාට ඒක ලබාගෙන සතුටටපත් වෙනවා. සැපේටපත් වෙනවා දුකටපත් වෙලා ඉන්නවා දුකෙන් අත මිදෙන එක කරුණාව පිළිඟ තියෙන. නමුත් ඥාති සම්බන්ධය දැන් අද නැහැ. ඒක අවසానයි. ඒක මරණයත් එක්ක අවසන් වෙනවා. අලුත් සම්බන්ධය දැන් වෙන මව කුසක ඉපදිලා නම් ඒ මව තමයි මව ඉදාට. සහ ඒ භවයේදී අර කලින් දරුවන් කෙරෙහි කලින් ඥාතීන් කෙරෙහි හැඟීම එන්නේත් නැහැ. ඒක උපදින්න නැහැ. උදාහරණයකට අපිට పూర్වේ නිවාසානුස්පති ඥානෙ ලැබිලා පෙර භවයේ සිහි කරා කියලා හිතන්න ඔබ. නැත්තම් බුදුරෙක් කැවිලා කිව්වොත් එහෙම බුදුරජාන් වහන්සේ විශ්වාසයිනේ මේ තමයි කලින් ජීවිතේ අම්මා කියලා අපිට මේ අම්මා වර්තමාන අම්මා ගැන එන හැඟීම උපදින්නේ නැහැ අපි ප්‍රත්‍යක්ෂව දැක්කත් උපදින්නේ නැහැ අපිට නිසකවම බුදුරෙක් කියලා කිව්වත් උපදින්නේ නැහැ ඒක තමයි හැටි මොකද හේතුව తත්‍ර తත්‍රාభి නන්දිනි පහළ වෙනවන අලුත් අලුත් පංච උපාදානස්කන්ධ පහළ වෙනකොට ඒක කෙරෙහි තමයි ඇලීම හටගන්නේ ඒකත් එක්ක පරිවාර තින අනිත් පංච උපාදානස්කන්ධ ඒ කියන්නේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරිය ඒ කට්ටිය එක්ක තමයි මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ විශ්වාසය ඇති වෙන්නේ යණ යන තැන ඇලෙනවා කියන්නේ ඒකයි తත්‍ර తත්‍රාభినන්දිනී තිරිසන් ලෝකෙට කියනවා තිරිසන් ලෝකයේ තමයි ඒ ඇලීම ඇති කරගන්නේ ඒ කැමැති ඒ ගතියට ඒ භවයට ද සුනකෙක් ගත්තොත් එයාට මිනිස්යන්ගේ හැඟීම් නෙවෙයි තින් සුනක හැඟීම් තියෙනවා ඒ පංච උපාදානස්කන්ධයේ හැටි දෙවියෙක් වුණාම දේව හැඟීම් එයා හිතන්නේ නැහැ මිනිස් ලෝකයේ සැප විඳින්න අපෝ එහෙම හිතන්නේ නැහැ මොකද එතන තියෙන්නේ දිව්‍ය මේක දැන් අපිට උදාහරණයකට ඒක අපි පෙර භවයේ අපිට මතකනම් නැත්නම් අපිට ඒක විවර කරගත්තොත් අභිඥාවෙන් අපිට ඒ එතනට යන්න හිතෙනවා සමහරුන්ට කැමැත්තක් තියෙනවා වෙන්න පුළුවන් දැන් බිම්බිසාර රජුරවන්ට ජනවසම වෙන්නට නැත්නම් ඒ දිව්‍යතල ඒ ආරක්ෂාත්න භාවයට කැමැත්ත තිබුණා නමුත් බිම්බිසාර වෙලා ඉන්නකොට කැමැත්ත තියෙන්නේ ආත්ම භාවයට ඒක තමයි ඒක හැටි ඒ සම්බන්ධතාවලට ඒ ඥාති සම්බන්ධතාවලට ත්‍රේනිසා මරණයක් සිද්ධ වෙනකොට ගොඩාක් අපිට දරන්න අමාරු වෙන්න පුළුවන් ශෝකේන වෙන්න පුළුවන් ඒක සාමාන්‍ය ස්වභාවයක් කෙලෙස් සහිත සත්වයාට අනාගාමි නොවිච්ච ඕන කෙනෙකුට ශෝකේනෙන්න පුළුවන් සුද්ධෝදන මහරජුරෝ බෝසතාණන් බුදුරජාණන් වහන්සේගේ පියතුමාට පවා සක්‍රදාගාමි වෙලා ඉන්නකොට රාහුල කුමාරයාගේ පැවිද්දෙන් ශෝකය ඇති වුණා බලවත් ශෝකයක් ඇති වුණා මරණය ගැන කවර කතාවද ඒ නිසා පෘථග්ජනයන්ට මරණය ගැන ශෝකය ඇති වුණා ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒක වෙනව නමුත් අපි අභ්‍යන්තරයෙන් තේරුම් ගන්න ඉන්නට බෞද්ධ වශයෙන් මේ තමයි ධර්ම න්‍යාය අපි සාමාන්‍යයෙන් කියන උපදින හැම සත්වයක්ම මියනවා. එහෙමත් අපි හිත හදාගන්න. ඒකත් හොඳ ක්‍රමයක්. හොඳ තැනක ඉපදිලා ඇති කියලා. ගැඹුරින්ම විමසුවොත් එහෙම ඇත්තටම මියනට සත්වෙක් නැහැ. පංච උපාදානස්කන්ධයක් ඉපදිලා පංච උපාදානස්කන්ධයක් පැවතිලා පංච උපාදානස්කන්ධයම නිරුද්ධ වුණේ. නැවතත් හටගාටෙත් පංච උපාදානස්කන්ධයක්. එතනත් ඒක නිරුද්ධ වෙන්නේ තවත් පංච උපාදානස්කන්ධයක්. අතීත භවෙත් එහෙමයි. ඒ විනාන සහ අපියයි සලකන ස්කන්ධත් එහෙමයි මේක තමයි බහිත භංගානුපස්සනාවේදී යෝගාවචරය අවබෝධ කරගන්නේ ඒක ප්‍රත්‍යක්ෂව දකින්නට නම් තේරුම් ගන්නට නම් ක්‍රමානුකූලව විදර්ශනා වඩලා එතනට එන්නට ඕනේ නමුත් මේ ධර්මඥානය තුළින් මේ මානසිකාරය තුළුනුත් යම් අවබෝධයක් ගන්න. ඒතකොට දුක තුනී වෙනවා. ඒක දුක තුනී වෙන්න කරනවා නෙවෙයි අපි. අපි අවබෝධය ලබන්නට සිද්ධ කරනවා. ඒ නිසා අපි බෞද්ධය වශයෙන් මේ කරුණ පුළු පුළුවන් විදිහට කල්පනා කරනවා. ඒ සමහරවිට ශෝකයේ වැඩි නම් මේ වෙලාවෙක සිහි නොවෙනව වෙන්න පුළුවන්, දරා ගන්න අමාරු වෙන්නට පුළුවන්. නමුත් අපි මේ සත්‍ය සිහි කරන්නට ඕනේ කලින් කලට. ඒ නිසා කාලයක් යනකොට සා ඊළඟ දේ තමයි ශෝකයේ තියෙනයි තමන්ගේ ජීවිතේට කාලය දෙන්නට ඕනේ. සමහර ගැඹුරු කරුණු එකපාර තේරුම් ගන්න බැරි වෙනවා. ඒවා හිතට කාවා දෙන්නේ නැති. ඒක ස්වාමීන් වහන්සේලාත් එහෙම. ඒ වගේම කාලය ලබා දෙන්නට ඕනේ. කාලය ලබා දෙන කාලයත් එක්ක හිමින් සැරේ දුක ටික ටික තුනී වෙන්න පටන් ගන්නවා. එතකොට අපි අන්න ගැඹුරු ධර්මයට යොමු වෙලා මේ සත්‍ය තේරුම් ගන්නට උත්සාහත් වෙන්නට ඕනේ. උත්සාහත් වෙන්නට ඕනේ. ඒ නිසා ශෝකයක් දුකක් එනකොට ඒවා පිට කරන්නට නැත්නම් හඬන්න වගේ දේවල් ඒවා පිට හඬවිලා හැඬලා පිට උනට කඳුළු පිටේ ගැටලුවක් නෙමෙයි. ඒවා සාමාන්‍ය සිද්ධ වෙන දේවල්. ආනන්ද ස්වාමීන් වහන්සේට පවා තථාගතයන් වහන්සේ මිය යනකොට සෝවාන් ආරණ වහන්සේ කෙනෙක් වෙලා ඒ ශෝකය ඇති වුණා. හේතුනි ස්පිරිචුවල් කම්පැනියන්ෂිප්. ඒක ආදර බැඳීමක් නෙවෙයි. එතන හැඟීමක් තිබුණා සාස්ත්‍රුන් වහන්සේ කෙනේ. නමුත් ගුරුවරයා සම්බන්ධයෙන්, ශාස්ත්‍රුන් වහන්සේ සම්බන්ධයෙන් අපිටත් අපි තනනවානේ බුදුරණසි පිරුණම් පාන වෙලා. ඒ කියන කතාවක් නෑ. පරිනිර්වාණ සූත්‍රය කියවනකොට පළවෙනි පාර කියවනකොට බොහෝ අයට කඳුළු එනවා. ඒක තමයි හැටි. දැන් ජේසස් ක්‍රයිස්ගේ කතාව ඇහෙනකොට, ඒ කුරුස යන ගැසීම ඇහෙනකොට ක්‍රිස්තියානි භක්තිකයන්ට අනිවාර්යෙන් ඒ කට්ටිය අඬනවා. ඒක තමයි හැටි ඒකේ. එතකොට මේ විදිහට දැන් උදාහරණයකට Hindu භක්තිකයට මහා භාරතයේ කියවනකොට ක්‍රිෂ්ණාගේ මරණය ගැන කැන් හැඟීමක් එන්නට පුළුවන්, දුකක් එන්නට පුළුවන්. ඒතර මේ විදිහට ඒ විෂ්ණු දෙවියන්ගේ අවතාරය සලකන කෙනා. එතකොට ඒ තම තමන් ආදහන ආගමේ හැටියට ඒ හැඟීම එනවා. ඒ සාස්ෘත් දැන් මේ තියෙන ඥාති සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා, ඒකේ හැඟීම වෙනස් ගුරු ගෝල සම්බන්ධයට. ඒතර ඒකෙදි දුක එන ක්‍රමයේ වෙනස්. ඒකෙදි බලවත් දුකක් එන්නට පුළුවන්. මොකද එතන ආදරය, බැඳීම, හැඟීම මිශ්‍ර වෙලා තියෙන නිසා. ඒතර ඒ වගේ අවස්ථාවල ශෝකේන එක සාමාන්‍ය. ඒත ප්‍රේමතෝ ජායති ශෝකෝ, ප්‍රේමතෝ ජායති භයං කියලා බුදුරණස දේශනා කරන්නට යෙදුනේ. ඒතර ඒ වගේ අවස්ථාවලදී ඒවා ගොඩාක් තද කරන්නට, යට කරන්නට නැතුව ඒවා සාමාන්‍ය ක්‍රමයට මෙයා වෙන. හැබැයි මේ වගේ ධර්මය අහන්නට ඕනේ. කුසල ක්‍රියාවල යෙදෙන්නට ඕනේ. තමන් ඒ ශෝකය යටපත් කිරීමට ලොකු උත්සාහයක් ගන්න නැතුව අපි කරන්නට ඕනේ අපේ හිත ඩිස්ට්‍රැක්ට් කරගන්න. ඩිස්ට්‍රැක්ට් කරගන්න කුසල ක්‍රියාවල යෙදෙන්නට ඕනේ. ඒ කෙනා ආරමුණු කරගෙන කුසල් කරන්නට ඕනේ. ඒ වගේ නැත්තම් නැවත නැවත කුසල් වල යෙදෙන්නට ඕනේ. බණ අහන්නට, දවස ඒ සිහිවීම නවත්වන්නට නිතර නිතර කුසල ක්‍රියාවල යොදවන්නට ඕනේ. නැත්තම් අධ්‍යාපන ආදී කටයුතු වල වෙන්නට පුළුවන්. සමාජ කටයුතු වල වෙන්නට පුළුවන්. තනියම නිවසේ ඉඳගෙන කල්පනා කර කර ඉන්න හොඳ නැහැ වගේ කාලවලදී. එතන මිත් යාළුවෙක් එක්ක වෙන්නට පුළුවන්, ඥාතීන් එක්ක වෙනවා, නිතර ගැවසෙන්නට ඕනේ. ඒ වගේ ගැවසෙනකොට අන්න අපේ හිතට මොකද අලුත් අරමුණු එනකොට අන්න ශෝකයේ මොකද ඒ ශෝකයේ තියන් හිටියා කියලා තේරුමක් නැහැ. ඒ මිය ගිය කෙනා තව භවයක ඉපදිලා අලුත් ජීවිතයක් පටන් අරගෙන ඉවරයි. ඒක තමයි ඒක ඇත්ත. දැන් ඔහුට තියෙන, ඔහුට ඔහැට තියෙන ඒ භවයේ සම්බන්ධතාව ටික තියෙන්නේ. අපි මේ අනුබල ලෝකේ ඉපදුනාම කලින් භවයක් ගැන අපි හිත හිටියේ නැහනේ. අපි හිත හිත හිටිටේ එහෙම කරන්නේ. අපි අලුත් භවයේ තමයි කතා කරන්නේ. සමහරවිට අපි මව් කුසෙන් බිහි වෙනකොට කලින් භවයේ මනුස්ස ලෝකේ නේ. ඒකට මාස 10ක් සිහි කරන අපේ තාත්තා මිය ගියා, ඥාතියා මිය ගියා, දරුවා මිය ගියා කියලා. ඒක අපිට හැඟීමක්වත් නැහැ. දිව්‍යතලයකට ගියොත් එහෙම දකි පොඩ්ඩක් බලයි ඊළඟට දිව්‍ය සැප විඳ විඳ ඉන්නවා. ඒ නිසා ඒ භවයේ ඔහු දැන් ගම ඒ පුද්ගලයා ගමන් කරනවා. ඒක තමයි ඇත්ත කතාව. තිත්ත තිත්ත වෙන්නට පුළුවන්. ඒක තමයි ඇත්ත. ඒක අපි පිළිගන්නට ඕන. ධර්මයේ හැටියට එහෙමයි. එතකොට ඒ නිසා තමන් ඒ ශෝකය හිත තුළ දරාගෙන හිටියා කියලා කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒ පුද්ගලයාට ප්‍රයෝජනයකුත් නෑ, මේ කෙනාටත් නෑ. බැරි නෑ දුක්ඛිත තැනක පින් බලාපොරොත්තුෙන් හිටියන ඒත් අඬලා දොල්ලා තේරුම. ඒතර පින් දෙන්නට ඕනේ, පින් කරගන්න. ඒ කියන්නේ නහිරුන්නං වා ශෝකෝ වා යාචඤ්ඤා පරිදේවන නතං ඥාතීන මත්ථාය එවන් තිට්ටන්ති ඥාති. ඇඬුවා දෙඩුවා දුක්ුණා කියලා මොකක්වත් වෙන්නේ නෑ. ඒ කට්ටිය එවන් තිට්ටන්ති ඥාති. තමන්ගේ කර්මානුරූපව තමයි සිද්ධින්නේ. ඒතර ඒ නිසා උන්ට පින් බලාපොරොත්තුෙන් තියනවා නම් දැන් මේ කතාවේ හැටියට ගොඩාක් පින්කම් කරපු කෙනෙක් නිසා බොහෝ දුරට සුගති පරායන උප්පත්තියක් ලැබලා ඇති. එතකොට ඒ සුගති පරායන හිටිය සමහර අය පින් කැමති. දෙවියෝ රූපා පින් අනුමෝදන් වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා පවා කියවනේ බණ කියලා පින් දෙන්න කියලා අපිට දෙවියන්ට. ඒ නිසා සුගතිවල ඉන්න අයත් පින් ගන්නවා. දුක්ඛිත බාත්මයක් භාවයකට ප්‍රේත් පරදත්තුප ජීවිතත්වයකට පින් ගන්න පුළුවන්. විනිපාතක අසුරයෙක් වුණත් පින් ගන්නට පුළුවන්. මනුස්සයෙක් තිරිසනෙක් බ්‍රහ්මයෙක් වුණත් තමයි පින් ගන්න නැත්තේ. සම් බ්‍රහ්මයාටවත් පුළුවන්. බ්‍රහ්මයා හැම බලන්නේ නැහැ. බ්‍රහ්මයෙක් වෙන්න නම් ඉතින් ධානය ලැබලා තියෙන්න ඉපැයි. ඒතර තිරිසන් ලෝක කට්ටිය දන්නේ නැහැ. මනුස්ස ලෝක කට්ටියටත් ඒක අවධානයක් නැහැ. ඉතින් සුගති පරායන උප්පත්තියකට පත් වෙලා ඉන්නවා නම් පින් ගන්න පුළුවන් තැනක ඉන්නවනේ පින් අනුමෝදම් වෙයි. අපිට තියෙන්නේ යුතුයකම ඉෂ්ට කරමින් සහ තමන්ගේ හිත දැන් ගොඩනගා ගන්නට ඕනේ. තමන්ගේ හිත ගොඩනගාගෙන තමන් මේ කියන්නට ඕනේ. මොකද සසර ගමනේදී අපි හැමෝම තනි. මේ අවුරුදු 40ක් 50ක් 60ක් 70ක් 80ක් 100ක් වගේ කාලයක් තමයි මේ ඥාති සම්බන්ධතා සියල්ල තියෙන දරුවෝ වෙන්න පුළුවන් ඥාති වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන් ඒ ඔක්කොම මේ කාලයට විතරයි ඊළඟ එකෙදි අලුත් ගමනක් තමයි තියෙන්නේ එතකොට ඒ ගමන සාර්ථක කර ගැනීමට කටයුතු කරන්නට ඕනේ හැබැයි කොච්චර ගියත් මේ භවයෙන් භවයට යන ගමන මේ පංච උපාදානස්කන්ධ හද හද යන ගමන නතර වෙන්නේ නැහැ ඒ කියන්නේ ඒකනේ කියේ දුක්ඛා ජාති පුනප්පුනම් අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්ත දුක්ඛා ජාති පුනප්පුන නැවත නැවත මේ සසර සැරිසැරිව අපි මේ දුක ඉපදීම නැවත නැවත ඉපදීම දුකක් ලෙස සලකලා ගහකාරක දිට්ඨෝසී ඒ ගෘහය හදන වඩුව දකින්නට ඕනේ තෘෂ්ණාව ඒක දකින්න පුළුවන් බුද්ධෝත්පාද කාලයක විතරයි පුළුවන් පසේබුදුවරු විතරක් අනිත් කාලවල අවබෝධ කරගන්නවා නමුත් එහෙම පසේබුදුවන අය සුලබ නැහැ ලෝකේ එතකොට බුද්ධෝත්පාද කාලයක තමයි මේක අවබෝධ කරන්නට තියෙන්නේ එනම් මේ ලැබිච්ච අවස්ථාවේදී මේ ජීවිතේ මාර්ගඵල ලැබුණා හෝ නොලැබුණා තමන් මේ සත්‍ය අවබෝධ කරන්නට වෙහෙසෙන්නට ඕනේ සත්‍ය අවබෝධ කරන්න නැත්නම් අනේකාත්ම භාවවලදී ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකෙන් වළකින්නට බෑ එක්කෝ අපි ඉන්නකොට ප්‍රිය පුද්ගලයන් නැතිනම් අපි ප්‍රිය ඒකට ඉන්නකොට අපි නැති වෙනවා ඒ දෙකෙන් අනිවාර්යයෙන්ම සිද්ධ රාජ මහා මාත්‍යාදීන පව සිද්ධ වෙනද ප්‍රිය විප්‍රයෝගෙන් වළකින්නට බෑ ඒක රහත් තුනක් තියෙනවානේ දැන් කෙලස් ප්‍රිය අප්‍රිය භාවේ නෑ ඒක හරි ඒසන් නැත්ති පියාපියන් කියලා දේශනා කර පියා නමුත් රහතන් වහන්සේට උනත් මෙයා ප්‍රිය කෙනෙක් කියන හැඟීම තියෙනවා ප්‍රිය කියන එක. ඒක මෙයා සමහර රහතන් වහන්සේ සමහරව ඇසුරු කරන්න කැමති. ඒ කෙලෙස් වලින් මිදීමක් නෙවෙයි. නමුත් එයාගේ මරණයෙන් දුකක් හටගන්නේ නැහැ. නමුත් ඒකේ පාඩුව තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා සාරිපුත්‍ර මොග්ගල්ලාන දෙනවා පිරිනම් පෑවට පස්සේ මට මේ ශාසනය හිස් වුණා වගේ දැනුණේ කියලා. ශෝකයක් හටගත්තේ නැහැ උන්වහන්සේට. නමුත් ඒ පාඩුව තියෙනවා. ඒ නිසා මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන එක සසර හැමදාම තියෙන එකක්. ප්‍රිය කියන පුද්ගලය විතරනේ වස්තුන්ගෙන් දිව්‍ය ආත්ම භාවවල ඉන්නයි දිව්‍ය තලයෙන් චුත වෙනවා. එතකොට ඒ දිව්‍ය සැපේ නෑ එතනින් පස්සේ. ඒකත් ප්‍රිය විප්‍රයෝගයක්. ඒ නිසා තමන්ට නිවස නැති වුණොත් ඒක ප්‍රිය විප්‍රයෝගයක්. ඒ නිසා මේ ප්‍රිය විප්‍රයෝගයෙන් අප්‍රිය සංප්‍රයෝගයේ සමහරලාට නොලබා ඉන්නට පුළුවන්. හොඳ අය එක්කම හොඳ වස්තුන් එක්කම සමහර ඉතාම ඉහළ සුගති ආත්ම භාවල ඉන්නට පුළුවන්. නමුත් මොනවාද ප්‍රිය විප්‍රයෝගයෙන් කිසිම ක්‍රමයකින් වලකින්නට බෑ. ඒ නිසා ඒ ප්‍රිය විප්‍රයෝගය නැවත නැවත ඇති නොවන තැන තමයි ඇති නොවනසද නිර්වාණ ධාතුව. ඒ නිසා තමයි ඒක පරම සෝයක් බවට පත් වෙන්නේ. ඒ නිසා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට තමන් කටයුතු සලසා ගන්නට ඕනේ. ඒ නිසා ඒ ශෝකයට හිමින් සැරේ නැති වෙන්නට දෙන අතරතුරේදී කාලයත් සමග තමන් ධර්මයේ නියැලෙමින් ධර්මමාර්ගයේ හැසිරෙන්නට ඕනේ. පුත්කලයා කෙරෙහි මෛත්‍රී සිත ඇති කරගන්නට ඕනේ. ඒ කෙනා අලුත් භවයක් පටන් අරගෙන ජීවිතේ ගමන් කරනවා. අපිත් එහෙමනම් මේ ඔවුන්ගේ ජීවිත ගත කරපු ආදර්ශය හිතට අරගෙන අපේ ජීවිතත් සාර්ථක කර ගැනීම සඳහා විශේෂයෙන් මේ බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඒ අදාළ සීල සමාධි ප්‍රඥා ගුණයන් දියුණු කරගන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනි. දේශා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නට යෙදුනේ සැප්තැම්බර් මාසේ 25 වෙනි දින අපාතරින් වියෝ වූ කල්යාණ මිතුරිය වන ශාමිලා ප්‍රියානි පෙරේරා මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. ඇයින්නා වූ භවයක මේ පින සාදු සාදු කී අනුමෝදන් වීමෙන් යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් ඉක්මනින් අත මිදේවා. සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වී සසර වසනා තුරාවට දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුවසේ පාරමී සපුරා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙහි සහ සම්මාදිට්ඨියෙහි පිහිටා නිවනින්ම සැනසීම ලබාවා කියලා අපි ආයට පින් අනුමෝදන් කරමු. ඒ වගේම දැනට රෝගගත ලෝහල් ගතව දෙඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබන කල්යාණ මිතුරිය වන වෛද්‍ය නීතා දහනායක මහත්මියට ඉක්මන් සුවය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් මේ කල්යාණ මිත්‍ර පිරිස ධර්මයට ඉතාලෙදී බොහෝ අයට උදව් උපකාර කළ අපගේ කල්යාණ මිතුරිය ශාමිලා සිටිනා තැනක සිට අය වෙනුවෙන් අපකරණා මේ සියලු කුසල් දකීවා දැනේවා දෝතින් ලබා දුන්නක් මෙන් අනුමෝදම් වී සුගති පරායන වේවා. ඉක්මන් භවයකදී නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට මේ සියලු කුසල් එතුමියට උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ පින්කම නැත්තම් ධර්ම දේශනාව සිද්ධ කරවන්නට යෙදුනේ නන්දලාල් පෙරේරා මහත්මයා සහ කල්යාණ මිතුරියන් විසින්. ඒ සෑම දිනාටම තමන්ගේ යුතුකම ඉෂ්ට කිරීම වශයෙන් ඥාති සංග්‍රහය කිරීම වශයෙන් සිදු කරන්නට යෙදුණු මේ ධර්ම දේශනාවේ කුසලය ධර්ම ශ්‍රවණමේ කුසලය, දේශ දිසනා කරවීමේ කුසලය ඒ හැම දිනාටමත් මෙලව දියුණුව පිණිස හේතු වේවා, පරලව සුගතිය පිණිස හේතු වේවා, කෙලවර නිවන පිණිසම හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත් හැම දිනාගේම නමින් මිය පරලව ගිය අවශේෂ ඥාති වර්ගයා පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් මිදෙවා මිදෙත්වා සැපයටපත්ව වූ සැපයෙන් අභිවර්ධනයේ වෙත්වා කෙලවර නිවනින්ම සැනසෙත්වා සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මා ආරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙව සෙනසුනට අධිගෘහිත වූද, සම්යදෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දිව්‍යෝද දිව්‍යමය ආදි වර්ණ සැපවල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දිව්‍යෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා අග්‍ර දෙවියන්ට පින් අනුමෝදන් කරමු. හිතාහිත මැදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්මශ්‍රවණයට ධර්මදේශනාවට ආරාධනා කළා වූද අපේ ඉල්ලිකා මෑණියන් තමයි ආරාධනාව සිද්ධ කළේ. ඒ ඇතුළේ කල්යාණ මිත්‍ර හැම සීලු සත්පුරුෂ හැම සීලු දෙනාටමත්, ඒ වගේම ආරාධනා කරා වූද, සංවිධාන කළා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළා වූද හැම සීලු දෙනාට මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයේ නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සියලු සම්‍ය ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහිමටපත් නොවිය ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානේ සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇත උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමී සැනසී පැමිණවදාල ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන්ම සැනසෙන්නට මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සම්බ දුක්ඛා පමුඤ්චේතු.